එන්න මේකයි මේ ගැටලුවට විසඳුම කියන්නේ. දැන් ඔබට අද දවසම මතක් කරලා දෙන්න යන්නේ මේ මෙවැනි ධර්ම කාරණයක් අපේ පොත්වල තියෙනකොට මේ ධර්ම කාරණයේ පිළිබඳව අපි හොයන්න යන රටාව වෙනස් කරගන්න අවශ්‍යයි කියන එක පැහැදිලි කරගන්න. ඒ කියන්නේ අපිට දැන් මෙතන දේවතාකහ දේවතාවා හපු ගැටලුවක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරෝ දීපු පිළිතුරක් තියෙනවා. දැන් දේවතාවා හපු ගැටලුව මුගාදුරට අර්ථකථනය කරගත්තොත් මේ බුදුහාමුදුරන්ගේ පිළිතුර ලැබෙනවා, ලිහිසි වෙනවා කියන එකක් අපිටල් අපි තුල හැම වෙලේම පළපදියම් වෙච්ච අදහසක්. ඒ කියන්නේ මේ බුදුහාමුදුරෝ පෙන්නපු මේ විසඳුම දැනගන්න නම් දේවතාවත් අහපු ගැටලුව අපි ඊට කලින් හොඳට දැනගන්න ඕනේ. ඒක විශ්ලේෂණයක් දැනගන්න ඕනේ. නමුත් මම එතෙන්දී මේ පින්වතුන්ට අද මතක් කරලා දෙන්නේ ඒක අවශ්‍ය නැහැ කියන්න. මේක අවශ්‍ය නැති දෙයක්. මේක හින්දා අපි අමාරුවට වැටලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට පෙන්නලා දීම තමයි මම මේ අද මාතෘකා කරගත්ත මේ ගාථාව කියන්නේ. ඒකට හේතුව තමයි සම්මා සම්බුදුවරේ යමෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ මූලය දන්න. දැන් මේ දේවතාව අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා අපිට වුමනා නැහැ හොයන්නේ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ දීපු පිළිතුරේ තියෙන්නේ නම් සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤා කියන තැන ඉඳලා චිත්තම් පඤ්ඤංච භාවය. ඇත්තටම මේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදු ඥාණයෙන් හොයාගත්ත මේ මැදුම් පිළිවෙත නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාව වැඩිමෙන් මේ ගැටලුවට විසඳුම් ලැබෙනවා කියලා. එතකොට දේවතාව මොනවා හිතේ තියාගෙන මොන විදිහේ ප්‍රශ්නයක් ඇහුවත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන පිළිතුර තියෙන්නේ නම් අපිට අපි හැමදෙනාටම දැන් මේ කාලේ මේ මොහොතේ ජීවිත කාලයේදී තියෙන එකම ගැටලුවකට විසඳුම් දෙනවා. ඒතර දේවතාවගේ ප්‍රශ්නේ මොකද්ද කියලා හෙවීම වැදගත් නැහැ කියන්නේ ඒකයි. මොකද්ද සීල සමාධි ප්‍රඥා වලින් විසඳෙන ගැටලුව? මේ ගැටලුව තමයි ලෞකික ගැටලුව. ලෞකික ගැටලුව. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව සාංසාරික ගැටලුව. එතකොට දේවතාව සමහර විට මේ අහන ප්‍රශ්නය තුල තියෙන දිව්‍ය ලෝකයේ තියෙන ඒගොල්ලන්ට ආවේනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ දේවතාවට විතරක් පෞද්ගලික වෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය ගැන බලන නෙවෙයි බුදුහාමුදුරුවෝ සම්පූර්ණ පිළිතුර දෙන්නේ හැම සත්‍යයකම පොදු වෙන්නයි. මෙන්න මේක බුද්ධ වචනයේ තියෙන සුවිශේෂී භාවයක්. ඒ කියන්නේ අපි ගැටලුවට විසඳුම් හරහා බුදුහාමුදුරු දුන්නේ විසඳුම. ඒ විසඳුම හරහා යන්න ඕනේ. නැතු අර දේවතාවා අදහස් කරේ මොකද්ද කියලා හෙව්වා කියලා ලොකු අර්ථයක් අපිට සිදුවෙන්නේ නැහැ. ඒක ගැන වැඩි හිතන්න ගියොත් අපි අමාරුයි වැටෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු හැම වෙලේම මේ ගැටලුවට විසඳුම දීලා තියෙන්නේ මෙන්න මේ ලෞකිකත්වයේ තියෙන ගැටලුවක් විදියට. සංසාරයේ තියෙන ගැටලුවක් විදිහට ඒ සාංසාරික ගැටලුව විසඳලා ලෞකික தත්ත්වේ විසඳලා ලෝකෝත්තර භාවයටපත් වෙන්න දීපු විසඳුමක් මෙතන තියෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියලා මේ ගාථාවෙන් පැහැදිලි වෙනවා. එතකොට දැන් ගැටලුව දෙන්නේ මේ පින්වතුන්ට මේ වැදගත් වෙන්නේ කොහොමද? මේ ගැටලුව දැනුත් අපිට තියෙනවා. ඒ මීට අවුරුදු 2600කට විතර ඉස්සෙල්ලා ඒ దేవතාවට තිබිච්ච ගැටලුව මේ වාඩි වෙලා ඉන්න හැම දෙනාටම දැන් තියෙනවා. අන්තෝජත බහිජත. එතකොට මේ සියලු ගැටලු වලට බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර තියෙන්නේ සීලය ප්‍රතිත්තය සීලයක පිළිထන්න චිත්තං පඤ්ඤංච භාවය සමාධිය හා ප්‍රඥා වඩන. මේක තමයි විසඳුම. එතකොට ඔබලාට තියෙන මේ සාංසාරික ගැටලුවක් ඕකමයි දැන් තියෙන්නේ ඔය ටිකමයි. ඔකට තියෙන විසඳුමක් එහෙමනම් ඔය කියන කාරණා තුනම. දැන් මේක පිළිබඳව මේ ගාථා වර්ගන යමෙක් ලොකු ධර්මකාරණා හෙව්වා කියලා මේ ගැටලුව හෝ මේ ගැටලුව කරලා තියෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් ඔබලාට මේ ගාථාව ගත්තොත් යම්කිසි ධර්මකාරණා ටිකක් ප්‍රකාශ කරන්න පුළුවන්, ධර්මකාරණා ටිකක් හොයලා දෙන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපේ ඉතිහාසයේ මේ ගාථා වර්ගන වැඩිම ධර්මකාරණා ගොනු කරපු උත්තමයා තමයි මේ අටුවාචාර්යින් වහන්සේ බුද්ධඝෝස හාමුදුරුවෝ. බුද්ධඝෝස හාමුදුරුවෝ මේ ගාථාව තෝරලා තියෙනවා කොළ දැනට මුද්‍රිත කොළ 2000ක පොතක. ඒක තමයි විසුද්ධි මාර්ගය. නමුත් මේ විසුද්ධි මාර්ගය එතකොට සීලය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා එදා තිබුණු ගුරුකුල ඔක්කොමත් එක්ක සංසන්දනය කරලා. ගුරුකුල කියන්නේ එදා මේවා වඩපු එක එක ගුරු පරම්පරාවල තොරතුරු එක්ක. ඊට අමතරව විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මේ කියන කාරණා ටික ඔක්කොම මේ ත්‍රිපිටකය සහ එතකොට අටුවාව කියන එක භාවිත කරලා නැහැ වැඩි. සිංහල අටුවා භාවිත කරා කියලා ඒ පතපතවල සටහන් වෙලා තින්නේ. කොහොම හරි මේ ත්‍රිපිටකයේම තියෙන ධර්ම කාරණා එකට අරන් තියෙනවා මේ. හැබැයි මතක තියාගන්න ඒ බුද්ධෝස හාමුදුරුවන්ගේම තව එක මේ අටුවා ග්‍රන්ථයක අවසානයේ සම්ප්‍රාප්තියක තියෙනවා. ඒ උන්වහන්සේ ගැන පෞද්ගලික තොරතුරු ටික මේ ගැටලුව තමන් ප්‍රායෝගිකව දැක්නේ නැහැ. ඒක තියෙන්නේ එහෙම නෙමෙයි. උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මම මේ ධර්මයේ හොයලා අද ලංකාවේ ඉන්න මේ ගුරුකුලයක අධ්‍යයනය කරලා ඒ සිංහල අටුවාවල තිබිච්ච විස්තරාණු මම මේ පාලියට පරිවර්තනය වෙලා තියෙනවා, නැත්නම් සකස් කරලා තියෙනවා. ඒකම එතන තියෙන්නේ තමන් මාර්ගඵලලාභී නෙමෙයි. මේ පිළිබඳව හිතන්න ඕනේ. එතකොට යම් කිසි ධර්මයක් මෙන්න මේ විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන්. තමන්ගේ දැනුම අනුව හිතන්න පුළුවන් දැන් කාට හරි මේ විසුද්ධි මාර්ගයේ හරියටම දැනගත්තොත් එහෙනම් මේ බුදුහාමුදුරුවෝ කියන ගැටලුව විසඳේ. එහෙම විසඳෙන්නේ නැහැ කියන්නේ මේ මං කියන්නේ. තේරුණා නේද? එතකොට බුද්ධඝෝස හාමුදුරුවෝ උනා කරේ මේ ධර්මයේ පවතින තව කෙනෙකුට පස්සේ මේ හොයාගන්න තම තමන්ගේ රුචි අරුචිකම් අනුව එදා තිබිච්ච තත්ත්වය නැවත පැහැදිලි කරගන්න ඒ තිබිච්ච තොරතුරු ටික එක එක ගුරුකුල හරහා වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමවල වෙන්න පුළුවන්, පැහැදිලිව සටහන් කරන්න. මේක අද ලෝකයේ තියෙන ඉහළම ග්‍රන්ථයක් විදිහට හොඳම පරේක්ෂණයක් විදිහට මුළු ලෝකෙම සලකන. මේකේ අලුවාදයක් නැහැ. නමුත් මේ දේවතාවට තිබිච්ච ගැටලුවයි බුදුහාමුදුරුව අපේක්ෂා කරපු විසඳුමයි කියන්නේ මේ පොතක නෙවෙයි. ඔන්න හොඳට මතක තියාගන්න. මම මේ කියපු ගාථාව ඇතුළත් වෙන සංයුක්ත නිකායේ දේවතා සංයුක්තියටයි. ඒක සංයුක්ත නිකායේ නෙවෙයි ගැටලුව තියෙන්නේ. විසුද්ධි මාර්ගයේත් නෙවෙයි ගැටලුව තියෙන්නේ. බුදුහාමුදුරුව දකින්න ගැටලුව, බුදුහාමුදුරුව දීලා විසඳුම් දීපු ගැටලුව තියෙන්නේ මේ අපි ළඟ. දැන් මේ ඉන්න මේ බණ අහන අපි මේ පින්වතුනුත් බණ කියන මම ළඟයි මේ ගැටලුව. එතකොට ගැටලුවට විසඳුම තියෙන්නේ මේ බණ අහන අපි ළඟ. තේරුණා නේද? පොතක පතක නෙවෙයි. පොතක් පතක් නැත්නම් වෙන විදිහේ දේශනා පැහැදිලි කිරීම, විචාර, සාකච්ඡා මේ ගැටලුව විසඳ ගන්න උදව් වෙන්න පුළුවන්. නමුත් සමහර විට ඒවා මේ ගැටලුව මොකක්ද කියලා තේරුම් ගන්නව උදව් වෙන්නේ නැහැ. තේරුණා නේද? අපි නොදැනුවත් කමින් ගියොත් මේක කොච්චර ධර්මකාරණාවක් මේ ගැටලුව තේරුම් ගන්නවත් අපිට බැරුවේ. දැන් එහෙනම් මේ අපිට අනුන් ගැන හිතන්නේ නැතුව, බුද්ධඝෝස හාමුදුරුවෝ ගැන හිතන්නේ නැතුව, දේවතාව ගැන හිතන්නේ නැතුව මේක අපි ගැනම හිතලා මේ ගැටලුව හෙව්වොත් ඇත්තටම බුදුහාමුදුරන්ගේ ධර්මයට අපි ළඟ වෙනවා. ගැටලුව හොයන්න ඕනේ අපි හරහා. දැන් බලන්න මේ ගැටලුවට දීපු පිළිතුර හරහා අපිට මේ ගැටලුව තේරුම් ගන්න හින්ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දෙන විසඳුම. විසඳුම මොකද්ද? සීලයක පිළිපදින්න. සීලය ප්‍රතිත්තා.
සීලයක පිළිහිටන්න කියනකොට මෙන්නම් සීලය කියන තැන එහෙනම් මේ ගැටලුව තියෙනවා. ඒ මේක පිළිහිටලා බුදුහාමුදුරුවෝ මෙතන ගැටලුවට විසඳුම් දෙන්නේ ක්‍රමවේද තුනයි. සීලයක පිළිහිටන්න චිත්තං පඤ්ඤං භාවය. චිත්ත සමාධිය ඇති කරන්න පඤ්ඤංච ප්‍රඥාව ඇති කරගන්න. එහෙනම් ගැටලුව තියෙන්නේ කාරණා තුනක් උඩ. මොනවද කාරණා තුන? සීලය කියන එක කාරණයයි, සමාධිය කියන කාරණේ, ප්‍රඥාව කියන කාරණේ. තේරුණා නේද? එහෙනම් මේ කාරණා තුන අපි ළඟ දැන් තියෙනවා. මේ ගැටලුව තියෙන්නේ මේ තුනේ නම් මේ ගැටලුව නැවත මතක් කරන්න මේ බුදුහාමුදුරුවෝ විසඳුම දෙන්නේ ලෞකික ගැටලුව. තේරුණා නේද? ලෞකික ගැටලුව එහෙනම් අපි ළඟ තියෙන ගැටලුව. විසඳුම ලෝකෝත්තර භාවය. එහෙනම් ගැටලුව පෘථග්ජන භාවය. විසඳුම මොකක්ද? ආර්ය භාවය. තේරුණා නේද? එහෙනම් මේ ලෞකික භාවයයි ඒකෙන් ඒ ගැටලුවක් නම් ලෞකික භාවය ඒකෙන් විසඳුම වෙන්නේ ලෝකෝත්තර භාවය. පෘථග්ජන භාවය ගැටලුව නම් ඒකේ විසඳුම වෙන්නේ ආර්ය භාවය. එහෙනම් දැන් බලන්න ලෞකික භාවයේ ගැටලු සහගත තැන් තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට සීලය සමාධිය ප්‍රඥාව තුන. තේරුණාද? දැන් මේ ගැටලුව කොහෙද තියෙන්නේ? සීලමය කැලේ, සමාධිමය පැත්තේ, ප්‍රඥාමය පැත්තේ. දැන් එතකොට එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණ මේ කියන කතා ටික කාලඟද තියෙන්නේ පිළිගන්න. සංසාරයේ ජීවත් වෙන සත්ත්වයෝ ළඟ තියෙන කොටස් ටිකයි. දැන් එහෙනම් ලෞකික ගැටලුව විසඳන්න යනකොට අපි ළඟ මෙන්න මේ අර පොතක පතක ගැන හිතන්නේ නැතුව තමල් ළඟ තියෙන මේ සීලමය පැත්ත මොකද්ද? සීලය කියන්නේ ආරක්ෂා රකින්න පුළුවන් පැත්ත කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනා ඒ කාලේ අහන අයට තියෙන්නේ රකින්නවා රකින්න ධර්ම ඔයගොල්ලෝ ළඟ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඒක ඒ මිනිස්සුන්ට තේරෙනවා. රකින්න ටිකක් තියෙනවා තමන්න. නමුත් අපිට තේරෙන්නේ අපිට රකින්න ටිකක් තියෙනවා ඒ වගේම ධර්මීය කියන සුවිශේෂී වූ සීලයක් තියෙනවා. දෙකක් අපිට තියෙනවා. තේරුණානේ? මේක දෙකක් නෙමෙයි. මේක එකක්. මේ රකින්නවා කියන දේවල් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මිනිස්සුන්ට මෙන්න මේවා තමාගේ හැකියාවල්. සීලය කියලා පෙන්වුවේ මොනවද? තමාගේ හැකියාවල්. දැන් මේ මොහොතේ මේ ලෞකික ලෙඩි හදන ලෙඩීට වටලෝන ගැට ගන්න නොයෙක් විදිහේ ප්‍රසආගත වෙන මූලික කාරණා තුනක් ගැනයි එතකොට බුදුහාමුදුරුවෝ මේ සීලයෙන් පෙන්වන්නේ. ඒ කාරණා තුන අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම කල්පනා කරන්න යන්නේ අපි පොත්පත් ගැන සූත්‍ර ගැන නොයෙක් විදිහේ සාකච්ඡා වලට නොයෙක් විදිහට හිතන්න නොයෙක් විදිහට ඉගෙන ගන්න අපි මේ තියෙන වර්තමාන දැනුමත් එක්ක මහා මහන්සියක් ගන්න. දැන් ගැටලුව එහෙනම් තියෙන්නේ සීලමය කොටස් වල එක ගැටලුවක් තියෙනවා. සීලමය කොටස් කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ගේ කතාව පළවෙනි. අපිට කතා කරන්න පුළුවන් එහෙනම් කතාව ඇතුලේ මේ ලෞකික ගැටලුව අපි ළඟ තියෙනවා. ගැටලුව සංග වෙලා තියෙන එක තැනක් තමයි අපි තව. අපි හිතනවාද? නෑ. මෙච්චර කල් අපි කතා කරා මේ කතාව තුළ අපි මේ ලෞකික ගැටලුව තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක වෙන්නේ ගැටලුව වෙන එක, අපි කතාව වෙන එක. දැන් ඊගාට සීලයේ මේ ගැටලුව තියෙනවා කිව්වම තව තැනක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ගැටලුව තියෙනවා අපේ කායික ක්‍රියාකාරීත්වයේ. අතපයින් කරන වැඩවල මේ ගැටලුව හැංගිලා තියෙනවා. ඒක එදා වචනෙන් කිව්වේ කම්මන්ත කියලා. අද කම්මන්ත කියන පාලි වචනේ සිංහලට ගත්තා වෙන්නේ අපි අතපයින් කරන වැඩ. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ ලෞකික ගැටලුව සැඟවලා තියෙනවා. දැන් අපි මේ ජීවත් වෙන මේ මොහොතේ අපේ වචනය හා අපේ කායික හැකියාව මත. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ගැටලුව රඳා පවතින්නේ කම්මන්ත. මේ ආජීවී ජීවිත වැත්ම මතක් තියෙනවා. දීපවත්ම කියන්නේ ජීවත් වෙන්න කරන අතපයින් කරන ශාරීරික කරන ජාත. මේක වෙන් කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. හේතුවක් උඩ මොකද මේ කම්මන්ත කියන ඒවා අත්තයි මා දැන් හාමුදුරුවරු ගත්තාම උපසම්පදා භික්ෂුවක් විදියට පෙන්වන්නේ ඔයගොල්ලෝ ටිකක් ඒ කියන්නේ හිතන්න දැන් ධර්ම අහනකොට පැහැදිලි වෙවි. ඔය කම්මන්ත කියන ඒවා නවත්තලා මේ ආජීවයට රැකවරණය දීම තමයි බුදුහාමුදුරුවෝ මේ පාතිමොක්ඛ සංවර සීලෙන් හුඟක් වෙලාවට කරලා තියෙන්නේ. දැන් ජීවත් වීම ධර්මයේ අවබෝධ කරගන්න ජීවත් වෙන්න ඕනේ. එතකොට ජීවත් වෙන්නේ යොදාගන්නේ අපි ආජීවය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආජීවය කියන්නේ මේ අතින් පයින් කටින් කරන ටික. වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒක දිවි ප්‍රයත්න සඳහාමයි. එතකොට දිවි ප්‍රවත්මට තහංචි නැත්නම් මෙන්න මේ වගේ ක්‍රමවේද වලින් ජීවත් වෙන්න ගියොත් මේ ධර්මයේ හොයා ගැනීමට අපහසු වෙනවා කියන ඒකට යම්කිසි විදිහකට දාපු අනපනක් ටිකක් තමයි උපසම්පදා සීලයේ වැඩිම ශික්ෂාපද ටිකක් තියෙන්නේ. තේරුණා? දැන් කම්මන්තියට දාපු අනපනක් ටික තමයි පංච සීලය. මේක කාටවත් පොදු. ජී වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අෂ්ඨාංග සීලය සමාදන් වෙනකොට පන්සිල් වල අමතරව ගන්නවා පන්සිල් වලට අමතරව ශික්ෂාපද තුනක් මොනවද? විකාල භෝජන. මේ භෝජන කියන්නේ කෑම කෑම. ඒතර කෑම ගැනීම කම්මන්තයක් නේ. ආජීවය. මේ ආජීවය සාමාන්‍ය ජීවිතයේදී බලපෑවේ නැතුවට අෂ්ඨාංග සීලය ගත්තම ඔයගොල්ලන්ට යම්කිසි දිගකට බලපෑමක් කරනවා. එතකොට ආජීවය කියන්නේ ආජීවය කියන්නේ හරහා දීපු ශික්ෂාපදයක් තමයි වෙ විකාල භෝජන. ඒ වගේම ආජීවය සම්බන්ධව දීපු ශික්ෂාපද තමයි නච්චගීච වාක්‍ය ඒ වගේ ශික්ෂාපද. ආජීවය සම්බන්ධව දීපු ශික්ෂාපදයක් තමයි උච්චාසයන පහසයන. තේරුණානේ? එතකොට දැන් මේ පන්සිල් වලට එහා යන ඕනම සීලයකින් හුඟක් වෙලාවට සිදු කරන්නේ මොකද්ද? මේ ආජීවයේ යම්කිසි අපිට මේ ගැටලුව විසඳන්න බැරි වෙන විදිහේ ආජීව තත්ත්වලින් අපි බුදුහාමුදුරු මුදා ගන්නවා. මොකද ඒවත් තියාගෙන මේ ගැටලුව තේරුම් ගන්න බෑ කාටවත්. එතකොට දැන් මම මේ මතක් කරේ ආජීව සම්බන්ධව. එතකොට එහෙමනම් මේ ගැටලුව මේ සාංශාරික ගැටලුව නැත්නම් මේ ලෞකික ගැටලුව අපිට දැන් මේ මොහොතේ තියෙන ගැටලු හැදෙන්න සංසාරයක් හැදෙන්න හේතු වෙන මූලික කාරණා තුනක් තමයි අපේ එන වචනය කම්මන්තය ආදී. ඕක ඉස්සෙල්ලම තේරුම් ගන්න බෑ. දැන් මේක තුලින් සංසාරයේ හැදෙනව හැදෙන්නේ මේ බලපෑමක් නෑ. මගේ වචනේ එක දෙයක්, සංසාරයේ තව දෙයක්, ලෞකික භාවයේ තව දෙයක්, මගේ කම්මන්තේ එක දෙයක්, ලෞකික භාවයේ තව දෙයක්, ආජීවය එක දෙයක්, මගේ ලෞකික භාවය වෙන දෙයක් කියලා ගන්න මනුස්සයන් තේරුම් ගන්න බැරි මනුස්සයට මේ ගැටලුව විසඳන්න බෑ. තේරුණානේ? එතකොට සාංශාරික ගැටලුව රඳා පවතින මූලික කාරණා තුන තමයි ඔය කියපු කාරණා තුන. වචනය, කම්මන්ත, ආජීව. දැන් මේක බුදුහාමුදුරෝ මේ ගැටලුව රිංගලා ඉන්න මේ හැකියාවල් තුනට සීලේ ප්‍රතිත්ථාය කියන වචනින් දෙනවා පළවෙනි ගැටලු විසඳීමේ උපක්‍රම. මේක සංවර කරගන්න. වචනය සංවර වෙන්න ඕනේ. කම්මන්තේ සංවර වෙන්න ඕනේ. ආජීවයේ සංවර වෙන්න ඕනේ. දැන් ඒ தත්ත්‍ය අපි ළඟ දැනුත් තියෙනවා. මේක අපි පිළිඅරන් තියෙනවා. අපි දැනගෙන හෝ නොදැනගෙන මෙය බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් දැනටම ක්‍රියාකාරී වෙනවා. බෞද්ධය හැමදෙනා මේ ගැන හොඳට දන්නවා. එතකොට ගැටලුවේ මුල් අදියරේ අපි ඉන්නවා. විසඳුමේ පළවෙනි පියවරේ ඉන්නවා. දෙවෙනි පියවර ඒකත් අපි හැකියාවල් තුනක්ම මේ සංසාරයේ හදන අපි ළඟ දැන් තියෙන හැකියාවල් තුනක් සඳහා දීපු පියවර. මොකක්ද? පඤ්ඤං චිත්තංච භාවය. සමාධිය වඩනවා කියන එකයි මේ කියන්නේ. එතකොට එහෙමනම් මේ ගැටලුව සාංශාරික ගැටලුව අපේ සමාධිමේ පැත්තේ තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ සීල පැත්තෙත් මේ ගැටලුව තියෙනවා. දැන් සමාධි පැත්ත තියෙනවා. සමාධි පැත්ත කියන්නේ මොකද්ද? අමුතු දෙයක් නෙවෙයි. අපිට තියෙන දැනටත් තියෙන හැකියාව, දැනටත් ගැටලුව හදන තැන, සංසාරය හදන තැන. සිංහලෙන් කිව්වොත් අපේ උත්සාහයයි සීකල්පනාවයි එකමකමයි. එහෙම නැත් කිව නැද්ද අපි? ආලියෙන් කිව්වේ කියන දේ නෑ කියලා හිතන්න පුළුවන්. වායාමයේ කිව්වෝ ඒක තියෙද්දන්නේ නැහැ, ඒක පොතේ තියෙන්න පුළුවන්. අපි ළඟ නම් හිතන්න බෑ. නමුත් උත්සාහය ගොල්ලාගෙ තියෙද්ද කියලා තේරෙනවා, තියෙනවා කියලා හැමෝටම තේරෙනවා. මේ වෙලාවත් උත්සාහයක් තියෙනවා. උත්සාහය නැත්නම් මෙහෙම ඉඳගෙන ඉන්න බෑ බණ. මේකත් උත්සාහය. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් සිහි කල්පනාවක් නැහැ. තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට එකඟකමක් නැහැ. තියෙනවා. එහෙනම් ඔන්න ඔය ඕක ඇතුලේ මේ සාංශාරික ගැටලුව තියෙනවා. මොකද අපේ තියෙන උත්සාහය, අපේ තියෙන සිහි කල්පනාව, අපේ තියෙන එකඟකම. මේක ඇතුලේ මේ සාංශාරික ගැටලුව තියෙනවා, ලෞකික ගැටලුව මේක රින්දලා තියෙනවා. මේක දැනුත් අපි ක්‍රියාත්මක වෙන, අපි සිදු කරන, අපි ප්‍රයෝජනට ගන්න අපේම හැකියාවක් තුන. දැන් මේ හැකියාවල් තුන, මේ දැන් සීලය කියන හැකියාවට කරන්න පුළුවන් එක දෙයයි බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. වාචා කම්මන්තා ජීවවලට කරන්න පුළුවන් එක දෙය රකින්න පුළුවන්. වෙන කිසි දෙයක් මේ වචනයට හෝ කායික ක්‍රියාවලට දීපවැත්මට වෙන කරන්න දෙයක්. අපි කොච්චර දැඟලුවා වෙන දේවල් තියෙනවා මේකට කියලා, ඒ කරන්නේම අපි නොදැනුවත්ව එක්ක උත්සාහයක් නැත්නම් සීලයට උත්සාහය ගන්නවා. නමුත් සීලය වෙනුවෙන් උත්සාහයක් නැහැ. තියෙන සීලයට කරන්න පුළුවන් වටිනාපැති එකයි රකින්න විතරයි. තේරුණාද? සීකල්පනාව කියන එක සීලයට උදාගන්න පුළුවන්. ඒ වුණාට සීලය කරන්නේ රකින්න විතරයි. එන් පලක් ලැබෙන්නේ බුදුහාමුදුරන්ට පේන්නේ රකින්නකින් විතරයි. මේකෙන් පලක් ගන්න පුළුවන් වෙන්නේ. සීලය ගැන කතා කරාට අපිට වැඩක් නෑ. අපේ උත්සාහය ගැන කතා කරාට අපිට වැඩක් නෑ. සාකච්ඡා කරා කියලා වැඩක් නෑ. තේරුණාද? ඒක හැකීමෙන් විතරයි වැඩක් ගන්න. එහෙමනම් මේ උත්සාහය, වායාමය, ඒ වගේම සිහි කල්පනාව, සතිය, සමාධිය කියන්නේ එකඟකම. මෙහෙම නැතුව ඔයගොල්ලෝ හිතන්නේ නැතුව හිතුවත් වැඩදී මේ සමාධිය කියන්නේ මහා අමුතු දෙයක්. ඒක ධර්මයේ හුඟක් ඉහළට ගියාම ලැබෙන දෙයක්. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපිට ඒ වගේ එකකට යන්න බෑ. එහෙම එකක් නැතුව අපිට මේ ධර්මයට යන්නත් බෑ. නමුත් ඒක එහෙම හිතනද සමාධිය යොදාගත්තා කියලා දන්නේ. තේරුණානේ? දැන් අපේ තියෙන නොදැනුවත් තම උනෝ. මේ සාංශාරික ගැටලුවක් කරගන්නේ මෙහෙමයි. විසඳන්න එකට අපි යනවා, විසඳන්න ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඒ ක්‍රියාමාර්ග තුල තියෙන්නේ මොකද්ද? තවත් ගැටලුවක් නිර්මාණය කරගත්ත එක. ඒකින්ද අන්තෝ ජටා බහි ජටා. දැන් එහෙමනම් මේ උත්සාහයයි සතියයි සමාධියයි, ඒ කියන්නේ උත්සාහයයි සිහි කල්පනාවයි සමාධියයි එකඟකම්. මේක බුදුහාමුදුරුවෝ දැක්ක රකින්න බෑ. උත්සාහේ රකින්න පුළුවන් දෙයක් නෙවෙයි. රැකලා වැඩක් නෑ උත්සාහය. දැන් තමන්ගේ තියෙන උත්සාහයක් රැක්කොත් මොකද වෙන්නේ? ඒක නවත්තනවා කියන එකනේ, රකින්නවා කියන එක. එයා කවදාවත් මේ සංසාරේ එගොඩට යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ උත්සාහයයි සිහි කල්පනාවයි එකඟකමයි වඩන්නේ. මේක වඩන ධර්මයන්මයි සංසාරේ හැදෙන්නේත් මේක වඩනමයි. අන්න එකක් මතක තියාගන්න. සංසාරේ හදන්නේ කොහොමද? මේක වඩන. එන වාචා කම්මන්තා ජීව අපේ තියෙන මේ වචනීය ක්‍රියාකාරීත්වය, කායික ක්‍රියාකාරීත්වය, දිවි පැවැත්ම රකින්න නැතුව ඉඳලාමයි සංසාරේ හදන්නේ. තේරුණාද මේ ධර්මයේ හැටි? වෙන ක්‍රමයකින් හදන්නේ නැහැ සංසාරේ. වචනේ රකින්න නැතුව ඉඳලා සංසාරේ හදනවා. තේරුණාද? සංසාර ගැටලුවක් හදනවා තමයි. ලෞකික භාවයෙන් වැඩි කරගන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් උත්සාහය කියන එක වඩලා අපි ලෞකික ස්වභාවය වැඩි කරගන්නවා අඩු කරගන්නවා. මේක තමයි දැන් විසඳ ගන්න ඕන දෙය. චිත්තං පඤ්ඤාංච භාවය කියන එකේ දැනට අපිට උත්සාහයක් තියෙනවා. මේ උත්සාහය අපි වඩනවා. මේ වඩලා අපි සංසාරය දීර්ඝ කරගන්නවද කෙටි කරගන්නවද? නෑ. අපි කරන්නේ උත්සාහයෙන් ප්‍රයෝජන ගන්නවා. වඩන ප්‍රයෝජන ගන්නවා කියන්නේ මේක කරා උත්සාහයට කරන්න පුළුවන් මොකද්ද? එකම දේ රකින්න බෑ. කරන්න පුළුවන් දේ වඩන එකයි. එහෙනම් උත්සාහය වැඩි වීම කිරීම තුළ තමයි මේ සංසාරය හැදෙන්නේ. වෙන දෙයකින් හැදෙන්නේ නෑ. වායාමීය ප්‍රයෝජනට අරගෙන තමයි අපි මේ සංසාරය හදන්නේ. මේක තමයි අපි තේරුම් ගන්න නැති දේ. තේරුණානේ? මේ සංසාර ගැටලුව හදන්නේ අපේ වායාමය. වායාමය අපිට උදව් වෙන එක රාජකයක්. එතකොට සංසාරේ හදන්නේ එහෙනම් සතිය උමනා වෙනවද නැද්ද? සතිය කියන්නේ වඩන ධර්මයක්. සතිය උමනා වෙනවා සංසාරේ හදන්න. ඒත් සංසාරේ හදන්න සතිය උමනා වෙනවා. අපි ප්‍රයෝජනට අරන් තියනවා දැන්. එතකොට සමාධි සමාධිය සංසාරේ හදන්න ඕමනා වෙන්නේ නැහැ. ඕනේ. තේරුණානේ? දැනුත් අපි මේ සංසාරයක් හදනවා. මේකට අපේ සමාධිය නැත්නම් එකගම. මේ සමාධියේ වචනේ ගත්තම අපි වෙන විදිහකට හිතන එක අපි අඩුව. මේ බුදුහාමුදුරේ අඩුව නෙවෙයි. මේ සමාධිය කියන්නේ ඉහළම දෙයක්. අපි ළඟනම් තියෙන්නේ වෙන දෙයක්. නෑ, බුදුහාමුදුරෝ පෙන්නන්නේ අපි ළඟ තියෙන්නේ මේ සමාධිය තමයි. එකඟකම කියන්නේ සමාධිය. මේකක ගම අපි මොකටද ප්‍රයෝජන ගන්නෙ? සංසාරේ හද. සංසාරේ හදන්නේ. ඉතින් අපි කතා කරනවා, සාකච්ඡා කරනවා, පැහැදිලි කරනවා. මෙන්න මෙහෙමයි මේ සංසාරය හක් වෙන්නේ. මෙන්න මෙහෙමයි සංසාරය හක් වෙන්න ඕනේ. මෙන්න මේකයි ක්‍රමය. මොකද්ද මේ කරන්නේ? ක්‍රමය කියන්නේ. අපි ළඟම තියෙන මේ වඩන ධර්ම විවිධ ස්වරූපයෙන් අපි වඩලා පෙන්නනවා. මේක තමයි අපේ ක්‍රමය. නමුත් මේක අපිට හොයන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේක සැබෑ ක්‍රමය කියලා දීලා තිනවා. සැබෑ ක්‍රමයට අපි ලං වෙන්න අන්න ඇත. තේරුණානේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පඤ්ඤාංච භාවයන් කියලා. මෙතන බුදුහාමුදුරුවෝ කියලා දීපු පිළිවෙලකට මේ ව්‍යායාමය. එහෙනම් අපේ උත්සාහය බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ක්‍රමයකට අපේ සිහි කල්පනාව නැත්නම් සතිය. පාලියෙන් කියනවා නම් සතිය. බුදුහාමුදුරුවෝ කියලා දීපු විදිහකට අපේ එකඟකම නැත්නම් පාලියෙන් කියනවා නම් සමාධිය. හැසිරෙව්වොත් අන්න යාට මේ ගැටලු විසඳන්න යන්න පුළුවන් දෙවනි අධිරේ ඉන්නවා. ternary. එතකොට අපි ළඟ නැති සමාධියක නෙවෙයි බුදුහාමුදුරුවෝ ප්‍රයෝජන ගන්න කියන්නේ. දැනටත් ගන්න වැඩ ගන්න සමාධිය බුදුහාමුදුරුවෝ කියන විදිහට වෙනස් කරා. මෙන්න මේක තමයි ඉගෙන ගත යුතු ප්‍රධානම ධර්මය. දැන් බලන්න, එහෙනම් අංග 6ක් දැන් කිව්වා. සීලයක පිළිපදිනවා කියන්නේ 아무ද දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ කල්පනා කරන්න එපා තම තමන් ළඟ තියෙන මේ තමාගේ වචනය, කම්මන්ත ආජීව ගැන කරන පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ. නැත්නම් මේ අහක යන දෙයක් නෙමෙයි. එතකොට සීලයක පිළිපදිනවා කියන්නේ තමාගේම වචනීය කම්මන්ත ආජීව ගැන බුදුහාමුදුරුවෝ කියන විදිහට රකින්න උත්සාහ කිරීම. එකෙන් නවතින්න බෑ. එකෙන් කොච්චර මේ දේ කරා කියලා අවසානියම් මේ සංසාරේ ලැබෙන්නේ නැහැ. ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැහැ. දෙවෙනි අධීරයට යන්න ඕනේ. පළවෙනි අධීරය ඉවර වෙනවත් එක්ක ඒ අධීරයත් එක්ක. මොනවා දෙවෙනි අධීරය? සමාධිය. සමාධිය කියන්නේ වඩන ධර්ම හරියට වඩන්න ඕනේ. ඒ කියන්නේ වායාම, සති, සමාධිය බුදුහාමුදුරුවෝ කියන විදිහට වඩන්න ඕනේ. අපි සංසාරේ හදාගන්නේ වායාම සති සමාධිය අපිට ඕන විදිහට හදලා වඩලා. එච්චර. දැන් අපිට ඕන විදිහට අපේ වායාමයේ සතිය සමාධිය වඩනවා හැම මොහොතම වඩනවා. මෙහෙම කරොත් වෙන්නේ සංසාරයේ ගැට තව තව වැටෙනවා. සංසාරේ විසඳෙන්නේ නැහැ. දැන් අපිට ඕන විදිහට වඩන්නේ නැතුව අපි උත්සාහ කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට මේක වඩන්න. එච්චරයි වෙනස. මේ වෙනසමයි අපිට හඳුනගන්න බෑ. දැන් ඒක වෙලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාව වඩන්නත් කියලා එකක් තියෙනවා. මේ ප්‍රඥාව වඩනවා කිව්වට සමාධිය වගේ අපිට නිකන් සෙල්ලම් කරන්න පුළුවන් જાතියක් නෙමෙයි. තේරුණානේ සමාධිය වුණත් යමකට තේරුම් ගන්න ලේසි. තේරුම් ගන්න නම් තනිකරම තමා තුළින් තේරුම් ගන්න ඕනේ මේ උත්සාහයයි සිහි කල්පනාවයි එකඟකමයි තමයි මේ සමාධිය. ඒක මල්ලඟ තියෙන දෙයක්. තේරුණානේ? මේක සම්මා සමාධි කිව්වා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ඕන විදිහට මේ ප්‍රශ්නේ විසඳන විදිහේ මේ ගුණ හදන. ඒක සම්මා නැතුව අපිට සමාධි සමාධිය කියන එක අපිට තියෙන. ඒක සම්මා නෙවෙයි. දැන් ප්‍රඥා කියන කොටසේ බුදුහාමුදුරුවෝ දෙන්නේ කොටස් දෙකයි. එකක් අපි ළඟ තියෙන කෑලි දෙක. දැනුත් තියෙන කෑලි දෙක. මොනවද? දිට්ටි සංකප්ප. දිට්ටි සංකප්ප දෙක. එතකොට මේ මොහොතේ දිට්ඨියක් නැති කෙනෙක් නැහැ. සංකල්පනා නැති කෙනෙක් නැහැ. මොකද සංකල්පනා දිට්ඨි නැත්නම් ඔයගලන්ට වචන නැහැ. කායික ක්‍රියා නැහැ, ආජීව නැහැ, වායාම නැහැ, සතිය නැහැ, සමාධිය. නමුත් අපිට දිට්ඨි සංකල්ප අපි හොයන්නේ කොහෙද? ප්‍රඥාව විස්තර වෙන පොත්පත්වල. ඒක වැරදි නෙමෙයි. මේක හරි දේ හොයන්න ඕනේ. දැන් ප්‍රඥාව ගැන කියන දැන් දික්ඛිය ගැන විස්තර වෙච්ච හොඳම සූත්‍රය තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ ලෝකයේ තියෙන සියලු දෘෂ්ටීන් එකට එකහු කරලා වැදගත් දේශනාවක් කරලා තියෙනවා. ඒක බ්‍රහ්මජාල සූත්‍රය කියලා අහලා තියෙනවා. දීගණිකායේ තියෙන පළවෙනිම සූත්‍රය මහා ප්‍රබලම සම්මා සම්බුදුවරයෙක් කරන්න පුළුවන් ඉහළම මට්ටමේ දේශනාවලින් එකක්. මේ ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ දිෂ්ටි ඇති කරගෙන ඉන්න ස්වરૂපය ගැන සවිස්තරාත්මක දේශනාවක්. දැන් කාට හරි පුළුවන් ඔයගොල්ලන්ට මේක බොහොම සරලව දීඝනිකාය ගත්ත බ්‍රහ්මජාල සූත්‍රයේ කියුවා 62ක් දිස්ති තියෙනවා. ඒක විස්තර කරලා මෙන්න මේ 62කින් එකකට හැම වෙලෙම වැටෙනවා හැමෝම හැම සත්‍යයක්. දැන් ඔය 62 පාඩම් කරගන්න. එතන පාඩම් කරගෙන පැය ගණන් අපි සාකච්ඡා කරා. එක එක්කෙනා එකම අමතක වීම ඒ කතා කරනකොට තමන් ඉන්නේ දිට්ඨිය දන්නේ. එහෙනම් ඔයගොල්ලෝ දැන් හිතේ අපි දැන් මේ බණහනවා භාවනා කරන්න ඇවිදින් ඉන්නේ අපි මෙච්චර කාලයක් මේවා කරා අපි හොඳ ගුණධර්ම රකින්න අය. නමුත් මේ මොහොතේ තියෙන දිට්ඨිය දන්නවා. අර 62 එකක අපි ඉන්නේ. දන්නේ. තේරුණානේ? 62කින් එකක ඉන්නවා. හැබැයි ඒ ඉඳලා ඒක මේ පැය අද දවසේම ඉන්නවා නෙමෙයි. මේ 62කින් එකකට මොහොතෙන් මොහොත මාරුවේ. දැන් ඔයගොල්ලෝ එක එක තැනදී එක එක දිට්ඨියට යනවා. ඒකාකාර දිට්ඨියක් ලෝකෙ නැහැ. දිට්ඨිය කියන්නේ කාණුත්‍ය. තේරුණාද? එහෙනම් ඔය දිට්ඨිය දකින්න එක තමයි දකින්න විතරයි පුළුවන් අවබෝධ කරගන්න විතරයි පුළුවන් දෙකේ වඩන්න බෑ. අපි ප්‍රඥාවට කරන තරමක් කරන්නේ වඩන්නේ. බුදුහාමුදුරුව පෙන්නනවා ප්‍රඥා කියන එකක් තියෙන්නේ මේ අවබෝධ කරගන්න ඕන දෙයක් මිස ඒක රකින්නවත් බෑ වඩන්නවත් බෑ. බහුතරය අපි කරන්නේ ප්‍රඥාවට වඩන්නේ. එතකොට අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ දයන්නේ මේ ගැටලුවට විසඳුම් ලැබෙයි නෑ. එහෙනම් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ අපි ළඟ දැන් ක්‍රියාත්මක වෙන කාරණා දෙකයි. ඒක වාචා නෙමෙයි, සම්මන්ත නෙමෙයි, ආජීව නෙමෙයි, වායාම නෙමෙයි, සති නෙමෙයි, සමාධි නෙමෙයි. මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? දිට්ඨියයි සංකප්පයි. සංකප්ප කියන්නේ අමුතු දෙයක්, අපේ සංකල්පන. දැන් මේ බණ අහනකොට ඔයගොල්ලන්ගේ සංකල්පනා එක එක වෙනස් වෙනවා. ඇහෙන ඇහෙන ශබ්දයක් අනුව මේ සංකල්පනා වෙනස් වෙනවා. පේන පේන රූපයක් අනුව මේ සංකල්පනා වෙනස් වෙනවා. එහෙනම් සංකල්පනා විතරක් වෙනස් වෙන්නේ නැහැ. අපේ පේන පේන රූපයක් ගන්න දිට්ඨියක් වෙනස් වෙනවා. තේරුණානි? හැබැයි බුදුහාමුදුරු පෙන්න කොච්චර වෙනස් කරත් උඹලා වැටෙන්න පුළුවන් 64න් එකකට. 62න් එකකට. කොච්චර වෙනස් වුණත් මේ දිට්ඨිය වැටෙන්නේ අර 62න් එකකට වැටෙන. එහෙම නැතුව ඉඳ පුළුවන් නම් කාට හරි අන්න එයා මේ සංසාර ගැටලුව විසඳපු කෙනෙක්. හැබැයි එහෙම ඉඳ බෑ. මතක තියාගන්න. එහෙම ඉඳ නිකන් උත්සාහ කරන්න එපා. ඒක එතකොට බුදුහාමුදුරුවෝ ඉක්මවා යනවා. මේ මෙහෙම බුදුහාමුදුරුවෝ මෙහෙම ඉඳ පුළුවන් කියලා පෙන්නනවා. ඒකට ශික්ෂාවක් දෙනවා. ශික්ෂාව මොකද්ද? ඉස්සෙල්ලා තමන් ළඟ තියෙන රකින්න දේ හරියට රකින්න ඉගෙන ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන විදිහට තමන් ළඟ තියෙන වඩන දේවල් වඩන්න ඉගෙන ගන්න. ඊට පස්සේ තමන්ට හැකියාව ලැබෙනවා තමන් ළඟ තියෙන අවබෝධ කරගන්න ඕනේ මේ සංකප්පය හා ධිට්ඨිය අවබෝධ කරගන්නේ ක්‍රමය. මෙන්න මේකට කියන ප්‍රඥාංච භාවය. ප්‍රඥා භාවය. ප්‍රඥා භාවනා කියන එකට තව වචන තියෙනවා විපස්සනා භාවය. එතකොට මේ භාවනාව කියන්නේ ඔයගොල්ලෝ අහුතු දෙයක් ගන්න එපා වඩනවා කියන අර්ථය. සමාධියත් භාවනාවක්. මොකක්ද මේ භාවනාව කියන්නේ? වඩනවා කියන්නේ. එතකොට අපි භාවනාව කියනකොට සමහර වෙලාවට ඉඳගන්න එකකට කියන්න පුළුවන්. කැලේ ඉන්න එකකට කියන්න පුළුවන්. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. වඩනදී භාවනාව. එතකොට තමා තුළ තියෙන වායාමයේ සති සමාධිය හරියට වැඩුවොත් හරියට කියන්නේ බුදුහාමුදුරු පෙන්නන විදියට වැඩුවොත් එයාට පුළුවන් වෙනවා සම්මා සමාධිය ඇති කරගන්න. සම්මා සමාධිය ඇති වෙන මොහොතක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ අවබෝධ කරගන්න පුළුවන් දේ ලැබෙන්නේ. එතකන් එයා සුදුස්සෙක් නෙවෙයි. ඒකින්ද මේ ගාථාවෙන් පේනවා ඇති මේ සංසාර ගැටලුව, දේවතාවහපු ගැටලුව මොනවා වුණා? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සියලු ගැටලුව කවුරු දේවතාවෙක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, උගතෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, මේ ලෝකයේ තියෙන ඕනම ගැටලුවක් තියද මේ ගැටලුවේ මූල මොකද්ද? ලෞකික භාවය. තේරුණා නේද? ලෞකිකත්වයේ ඉක්මවපුවා මේ ගැටලු නෑ. එතකොට අන්නේ සංකල්පයේ බුදුහාමුදුරුව හරියට දැනගෙන බුද්ධත්වයේ කියන්නේ මේක. මේ සියලු ගැටලු ඇති වෙන්නේ ලෞකික භාවයේ තියෙන ගැටලුවක්මයි. එන්නේ සරුව ලෞකික භාවයට දෙන විසඳුම තමයි එතකොට අර ගාථාව තුල තියෙන්නේ. කුමක්ද විසඳුම? සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ වික්ඛු සෝ ඉමං විජ්ජතේ යත. දැන් අපිට තියෙන ලොකුම අනුභෝධය තමයි සීලයක පිළිටන්න අපිට තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ සීලය කියන එක අපිට පේන්නේ විසුද්ධි මාර්ගයේ අර කොළ දාස් ගානක පිරිච්ච එකක් විදියට. නැත්නම් සූත්‍ර පිටකයේ විවිධ සූත්‍රවල තියෙන ගොඩාක් ධර්ම කාරණා කියලා අපි ළඟ තියෙන එකක් කියලා අපි දන්නේ නැහැ. සීලය කියන කෑල්ල තියෙන්නේ. සීලය කියන්නේ බුදුහාමුදුරුවෝ අමුතු දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ දැනට මේ සංසාරය හදන වචනයයි, කම්මන්තයි, ආජීවයයි. මේක ඇතුලේ තමයි මේ සීලය කියන සියලු දේ බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒතර විසුද්ධි මාර්ගය ගත්තොත් සීල කොටස ගත්තොත් සීල විසුද්ධිය විදියට ඒක පෙන්නනවා. කොළ ගත්තොත් කෙලවරක් නැහැ. ඔය කොළ ටික කියෙව්ව පාඩම් කරා කියලා තමා තුළ සීලයක් පිටින් තමා හඳුන ගන්න ඕනේ තමාගේ වචනය මේ විදිහට පාලනය කරන්න ඕනේ. කම්මන්ත මේ විදිහට පාලනය කරන්න ඕනේ. ආජීව මෙහෙම පාලනය කර ගන්න ඕනේ රබිදු. එතනින් එක නැවතුණා කියලා වැඩකුත් නැහැ. ඊළඟට වායාම සති සමාධි වඩන්න ඕනේ බුදුහාමුදුරු කියනවා. එහෙම වඩලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ලැබෙන පහසුකමක් තමයි ඔයගොල්ලෝ ළඟ තියෙන අනුන්ගේ නෙමෙයි පොතක තියෙන දේ නෙමෙයි බුදුහාමුදුරු ළඟ තියෙන දේ නෙමෙයි තමන් ළඟ මේ මොහොතේ හැදෙන ditthිය සංකප්පය අවබෝධ කරගන්න. එතකොට මේක තමයි මේ සංසාර ගැටලුවට විසඳුම. ඕක තමයි ගාථාවේ තියෙන්නේ. තේරුණා? නැතු අපි මේ කෙලවරක් නැතු වෙන කොහෙවත් ලෝකෙක මේ කාරණා හේව්වා කියලා කවදාම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ගැටලුවට තව ගැටලුවක් එකතු වෙනවා. තව සංසාරේ හද. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඔයගොල්ලෝ නම් මේ යන වැඩපිළිවෙල අනුව මේකට අනුගත වෙන්න කරන උත්සාහයක් තමයි මේ කරන්නේ. සීලයක පිළිපදිනවා. සමාධිය වඩනවා. ප්‍රඥාව කියන එකට අවබෝධ කරගන්න උත්සාහ. දැන් විශේෂයෙන් හිතන්න තියෙන්නේ මේ සියලු කාරණා අපි ළඟ තියෙන මේ මොහොතේ තියෙන ප්‍රඥාවත් මේ මොහොතේ තියෙන ධිට්ඨියක් තියෙන සංකප්පයක් තියෙන වාචාවක් තියෙන කම්මන්තක් තියෙන ආජීවයක් තියෙන වායාමයක් තියෙන සතියක් තියෙන සමාධියක් මේ මොහොතේ ක්‍රියාත්මකයි. දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල් දවසක මම පැහැදිලි කරලා දුන්නා හොඳටම මේ ධිට්ඨි සංකප්ප ආදී මේ අංග අට මේ සංසාරයේ ගැට දාන සංසාරයේ හදන මේ අංග අට අපි තුල ඇති වෙන්නේ අපේ හැකියාවකටද නැහැ. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කියတာ. මේ අංග අට ඇති වෙන්නේ හේතුඵල ධර්මයි. දැන් හේතුඵල ධර්මය අනුව මේ අංග අට ඇති වෙනවා. ඒ හේතුඵල ධර්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපේ තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම. අස්කන්නාසාදී ඉන්ද්‍රියයන් මේ ඉන්ද්‍රියන් වලට අරමුණු වෙනකොට අපිට පේන දේ නම් ඇහැට අරමුණක් වෙනකොට අපිට දැනෙන්නේ අපි කල්පනා කරන්නේ මට පේනවා මට පෙනුනා. ඇත්තටම ඇත්ත ඔක නෙමෙයි බුදුහාමුදුරුවෝ දැකපු පෙනෙන එක ඇතුලේ සිදුවෙන ජාලාව තමයි දිට්ඨි සංකප්පා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන මේ අංගට ඇති වෙන. එහෙනම් ඇහෙන කොටත් වෙන්නේ මේක, හිතන කොටත් වෙන්නේ මේක, ඝන සුවඳ දන් ආග්‍රහණය වෙන කොටත් වෙන්නේ මේක, ස්පර්ශයේදී වෙන්නේ මේ. එහෙනම් මොහොතක් ගානේ අරමුණක් ගානේ මෙන්න මේ සිදුවෙන අංග 8ට යමෙක් දක්ෂ වුණොත් බුදුහාමුදුරුවෝ කියන විදිහට වාචා කම්මන්තා ජීව රැකලා වායාම සති සමාධියේ වඩන්ඩ අන්න එයා දක්ෂ වෙනවා. තමා තුල ඇති සංකප්පහා දිට්ඨි හඳුනගන්න. මේක අනිත් පැත්තට යන්නේ. තමා තුල ඇති සංකප්පය තමයි මුලින් හඳුනගන්නේ, අවබෝධ කරගන්නේ දිට්ඨිය අන්තිම. ඒක හින්දා තමයි මේ ක්‍රියාමාර්ගය සීලයක පිළිදලා සමාධියක් වඩලා එතෙක්ක ලෝකයේ දැනුත් එහෙමයි බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්න කලින් ඕනතරම් මිනිස්සුයෝ මේකෙන් ප්‍රයෝජන ගත්තා. යා ප්‍රයෝජන අරගෙන ඒගොල්ලෝ දැකපු දේ තමයි තම තමන්ගේ සංකප්පය. සංකප්පය දැකලා ඒ සංකප්පය හැටි තේරුම් ගත්තම මේ වාචා කම්මන්තා ජීවිතට වැඩි වෙනසක් දැකලා ඒගොල්ලෝ මේ සංකප්පයේ තියෙන හොඳ ස්වરૂපය තේරුම් අරගෙන වටිනා බව තේරුම් ගැනීම තමයි ඔය අපි කියන කාම ලෝකයේ ඉක්මවා යන්නේ. රූප හෝ අරූප ලෝක වලට පැති. එතකොට රූප ලෝක හෝ අරූප ලෝක වලට ගැන විස්තරාත්මකව සටහන් වෙන්නේ අපිට තීරණයක් කරලා දෙන්නේ කවුද? සංකප්ප. දැන් අපිට මේ ලෝකෙල් තියෙනවා ඊට අමතරව අපිට අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ වුණාම මේ වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි වලින් ඉහළම වැඩක් ගන්න. විශේෂයෙන්ම වාචා කම්මන්තා ජීව. රූප ලෝකයට ගියාම ඔන්නෝයේ තුනට මේ සීලයෙන් තියෙන කැලි ටිකට බලයක් නැතු යනවා. ඒකට සංකප්ප තියෙනවා. වායාම සති සමාධි තියෙන එක. අරමයි බල අටි. අරූප වුණාම මොකක්වත් නැතු. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දැක්කේ එන පින්වේ මේ සංකප්පයේ අවසානයේ නෙවෙයි ඕක පිටිපස්සෙත් තියෙනවා තව අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒක තමයි දිට්ඨිය. ඒතකොට දිට්ඨිය අවබෝධ කර ගැනීම තමයි බුදුහාමුදුරන්ගේ අවසාන ප්‍රඥාව. ඒතකොට දිට්ඨිය අවබෝධ කරගත්තොත් මේ දිට්ඨිය තුල තමයි මේ කියන සංයෝජන අනුසය කෙලෙස් ওই විවිධ නම් වලින් කියන බුදුහාමුදුරන්ගේ ගැඹුරු ධර්ම ටික තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වගේ සංයෝජන ධර්ම තියෙන්නේ මේ දිට්ඨි ඇතුලේ. සංකප්පය කොයිතරම් පිරිසිදු කරලා අවුරුදු කෝටි ගණන් මිනිස්සු සත්ත්වේ ජීවත් වුණත් දිට්ඨිය දකින්න නැතුව ඒකයි යාට සංසාරයේ මේ ගැටලුවට විසඳෙන්නේ නැත්. කොහොම ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ කියන සියලු දේ දැන් තියෙනවා. මේ මොහොතේ තියෙන මේ මොහොතේ තියෙනවා නම් මේක අවශ්‍ය විදිහට බුදුහම්බුරෝ පෙන්වන විදිහට වඩන එක තමයි තියෙන්නේ. ඒ කරන්න ඕනේ ශික්ෂා තුන ප්‍රයත්නක වීම. ඒතකොට සීලයක පිළිපදින එක අමුතු දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට දැනුත් තේරණ එක මෙතන ගැටලු තියෙන්නේ වඩන ධර්ම හරියට වඩන්න අපිට තියෙන අනවබෝධය. සම්මා වායාමිය ගැන අනවබෝධයයි. මම හිතන්නේ ඒ ගැන මම ඉස්සෙල්ලා හොඳට පැහැදිලි කරා මිදෙන්දි සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධි. එතකොට සම්මා බවට හරවන්නේ. එතකොට ඒක තුලින් ඔයගොල්ලන්ට සම්මා දිට්ඨිය ලැබෙනවා අම්මා. මේ ධාතයන්ුත් ඒක පැහැදිලිව පේනවා ඇති. මේකේ යන ක්‍රමය සීල සමාධි ප්‍රඥා. සමහර විට ඔයගොල්ලෝ දැන් මට ඉස්සර ඉඳලාම අහපු ප්‍රශ්න වල ඔයගොල්ලෝ කරපු සාකච්ඡා වල දහින් දැන් ලැබුණා. අපි යන්නේ කොහොමද? ඉක්මන් කරගන්න ඕනේ ප්‍රඥාව කියන. නමුත් ඒකේ හරි ප්‍රඥාව ලබා ගන්න තමයි අපි මේ ධර්මයේ යන්නේ. මේක අවසන්. යනකොට ඒක ලැබෙන විදිය තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නේ. සීලයක පිළිටන් නැතුව ප්‍රඥාවක් ලබන්න බෑ. අපිට පේනවා එහෙම වෙනවා කියලා. නමුත් සිදු වෙලා තියෙන්නේ සීලයක පිළිටන් කවුරු හරි බණ අහනවා. සෝවාන් වෙනවා නේද බණ අහනවා. ඒක පිළිගන්නවද ඔයගොල්ලෝ? ධර්මයේ තියෙනවනේ සෝවාන් වෙනවා බණ අහනවා. එතකොට දැන් බලන්න බණ අහන මිනිස්සයා මේ ඇවිද තමන්ගේ වැඩ කරමින් බණ ඇහුවට සෝවාන් වෙයි. ඈ? කොහොමද බණ අහන්නේ? ඔයගොල්ලෝ වගේ බොහොම ශ්‍රද්ධාවෙන් නිහතමානීව ධර්ම ගෞරවයෙන් ඔය විදිහට ඉඳගෙන නේද බණහන්නේ. එතකොට ඉඳගෙන මෙහෙම ඉන්නවා කියන්නේ වාචා කම්මන්තා ජීව වලට මොනව හරි දෙයක් කරනවාද? ප්‍රඥාව වලට මොකක් හරි කරනවා? ඈ? හරි නේද? එතකොට ඒ බණහන්න ගමන් වාඩි වෙලා ඉන්නවා කෙනෙක් කල්පනා කරනවා ගෙයි ගැන, දරුවෝ ගැන, තමන්ගේ රැකී ආරක්ෂා ගැන. ඒක වාචා කම්මන්තා ජීව වල වැඩක්ද? වායාම සති සමාධි වල වැඩක්ද? එහෙනම් හොඳින් බණ අහනවා කියන්නේ ඒ ගැන අවධානයෙන් කියන ධර්ම කරුණු තමන්ට තමාටම ආවේනික කරගෙන තමා ගැන හිතාගෙන කරන වායාමය මොකද්ද? සම්මා වායාම. ඒකින්ද බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ ධර්මයේ තියෙන සම්මා වායාමයයි සම්මා සතියයි කියලා. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ වැඩි කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ සීලයට නෙමෙයි සමාධියට. සමාධියનો මේ කොටක් දෙකට මම එදත් හැමදාම මතක් කරා. මේ ගැන හිතන්න හොයන්න අපිට මේ කරන වැඩ වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට වායාමයටයි සතියටයි සම්මා වායාමයට සම්මා සතියට. සම්මා වායාමය කියන්නේ නූපං අකුසල් උපදීම, වීරිය උපන් අකුසල් වැඩ පැවැත්ීමේ වීරිය උපන් කුසල් නූපන් කුසල් ඉපදීමේ වීරිය උපන් කුසල් වැඩි දියුණු වීමේ වීරිය ඕකේ මතක තියාගන්න අපි සීලයක පිළිලා මේ වගේ බණහම මේ වගේ ඉන්නවන ඔයගොල්ලන්ගේ කුසලයේ ලෞකික කුසලයේ නෙවෙයි අකුසලයේ ලෞකික අකුසලයේ නෙවෙයි මේ සමාධි මට්ටමේ තියෙන දෙයක් ගැනයි බුදුහාමුදුරුවෝ මේ කියන වීරිය තියෙන්නේ. එතකොට සමාධි මට්ටමේදී අපි හඳුන ගන්න වෙනවා අලුතෙන් අකුසලයේ මොකද්ද කුසලයේ මොකද්ද කියලා. ඒකත් මම පැහැදිලි කරා. ඊළඟට සම්මා සතියෙන් මේ සම්මා වායාමයේ ගෙනිච්චොත් තමයි ඉස්සරහට යන්නේ. සම්මා සතියට වෙනකොට ඔයගොල්ලෝ හිතන්න තියන්නේ ඔයගොල්ලෝ සිහි කල්පනාව තියෙන්න ඕනේ තමාගේ දෛනික මේ වර්තමාන ජීවිතයේ අහු වෙන කොටස් ටික. තර වර්තමානයේ අහු වෙන්නේ අපිට කාරණා හතරයි බුදුහාමුදුරු දෙක්කේ. මොනවද? තමන්ගේ කය, තමා තුළ ඇති වෙන වේදනාව, තමා තුළ ඇති වෙන සිත, සිතේ ඇති වෙන ධම්ම. ternary දැන් මෙන්න මේකට යොමු වුණොත් සම්මා වායාමයේ තියෙද්දි එයා සම්මා සතියට යනවා. එහෙනම් ලැබෙන්නේ සම්මා සමාධි. ලැබෙනවා එතකොට සම්මා එකඟකම මේකෙන් ලැබෙනවා. ඒ එකඟකම සම්මා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මේ එකඟකම ඔබ ඔයගොල්ලන්ට දිනුනා බොජ්ජංග ධර්ම. මෙන්න මේක තමයි මේ එකඟකම. තේරුණානේ? මෙහෙම කියොත් කවුරු හරි එයා තුල ගොඩ නැගෙනවා විශේෂ ධර්ම ටිකක්, මානසික ධර්ම ටිකක්. මේ ධර්ම ඇති වෙන්නේ සංකප්පය තුලයි. මම මතක් කරා එදා ඉස්සෙල්ලා දවසක මේ අවසානේවා වෙනස් කිරීම තුළ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මුල් කොටස් වල වෙනස්කම්. මුල් කොටස් මොනවද? අපේ ditthiya සංකප්පේ. මේ සංකප්පයේ වෙනස් තමයි සංකප්පයේ තුල තමයි මේ බොජ්ජංග ධර්ම වෙන්නේ. නැතු අපේ අතේ පයේ බොජ්ජංග නැහැ. මේ මානසිකයි. මානසික ඔක්කොම දේවල් තියෙන්නේ කොහෙද? සංකල්පනා තුල. නීවරණත් මානසිකයි, ඒවා තියෙන්නේ සංකල්පනා තුල. තව ගැඹුරට ගත්තොත් පංචස්කන්ධයත් මානසිකයි, ඒ තියෙන්නේ සංකප්පය තුලයි. එතන ගැටලුව ඇති වෙන්න පුළුවන් මෙහෙම කිව්වොත්. ඉන්ද්‍රිය ධර්ම ටික අහු වෙන්නේ මේ සංකප්පෙට. මේක ඇත්තද කියන්නේ හොයන්න තැනක් මම කියන්නම් බලන්න. ඔයගොල්ලෝ දැන් සූත්‍ර භාවිතා කරන හින්දා මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පෙළ ගහලා බලන්න මොනවද කරන්නේ. මම මතක් කරලා දෙන්නම් නම් වශයෙන් පෙළ ගස්සලා තියෙන බුදුහාමුදුරුවෝ කොහොමද මුලින්ම නීවරණ කියලා කොටස. නීවරණ කියන කොටස සංකප්පය තුල තියෙන දෙයක්. යමෙක් සම්මා වායාමයේ තුල සම්මා සතිය නැති වුණා මේ නීවරණ යටපත් කරයි. තේරුණානි? සම්මා වායාමයේ විතරක් ක්‍රියාත්මක කරලා සම්මා සතියක් නැති වුණත් එයා චිත්තං භාවයන් කියන චිත්තං පඤ්ඤංච භාවයන් කියන එකෙන් චිත්තං භාවයන් කියන එකට යනවා. චිත්ත භාවනාවකට යනවා. සම්මා වායාමයෙන් පමණ. තේරුණානි? සම්මා සතියක් අවශ්‍ය නැහැ. එතකොට නීවරණ යටපත් වෙනවා සම්මා වායාම. හැබැයි නීවරණ යටපත් වෙලා එතකොට මුලින්ම ධම්මානුපස්සනාවේ තියෙන්නේ නීවරණ පබ්බේ. දෙවනි එක දන්නවද කාට මතකද? ඈ? පංච උපාදානස්කන්ධ. යන්න පංච උපාදානස්කන්ධය කියන එක අහුවෙන්නේ නැහැ සම්මා වායාමයෙන් විතරයි. දැන් නීවරණ ටික යටපත් වුණා කියන්නකෝ යමේ බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට සම්මා වායාම කොටසකුත් වැඩෙනවා. සම්මා සතියක් හේන පුළුවන් අරමුණක ඉන්නවා. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු භාවනා ක්‍රමයක් අනුගමනය කරනවා. එතකොට එහෙම කරනවා නම් මේ කොටස් දෙකම අරගෙන එයාගේ මුලින්ම වෙන්නේ මොකද්ද? නීවරණ ටික යටපත් වෙනවා. දෙවනුව එයාට පේන්නේ මොකද්ද? තමන්ගේ පංචස්කන්ධය. එමනම් අපි මේ නීවරණ ගොඩේ ඉඳලා පංචස්කන්ධය ගැන කොච්චර කියවුවා මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන පංචස්කන්ධයක්ද අපි ඉගෙන ගන්නේ? වෙන එකක්. බුදුහාමුදුරන්ට ඕන එකක් නෙමෙයි. තේරුණා නේද? සැබෑලෙස පංචස්කන්ධය තමාගේ ඒ මොහොතේ ඇති වෙන පංචස්කන්ධය හඳුනගන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට නීවරණ යටපත් වුණ මොහොතක විතරයි. ඊට ඉතගම් කරන කතා නිකම්ම කතා. තේරුණානේ? ඉතගම් කරන කතා වැදගත් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ ඒවා අහන්න බලන්න පොත් කියවන්න එපා කියන එක නෙමෙයි. තේරුම් ගන්න ඒවා ඒවැදී නෙමෙයි මේ පංචස්කන්ධයේ දඩින් තමයි. නීවරණ යටපත් වුණා. හරි දැන් ඊට පස්සේ තියෙන මොනවද? අන්න බලන්න. සංකප්පයේ ඊට පස්සේ මේ ඉන්ද්‍රියන් ටික හරියට තේරෙන්නේ පංචස්කන්ධය පිළිබඳව යථාභූත ස්වરૂපිය ලැබුණොත් විතරයි. මේ ඔක්කොම සංකප්පය ඇතුලේ තියෙන දේවල්. ඊට පස්සේ ආයතන වලින් පස්සේ මොනවද තියෙන්නේ? නෑ. බොජ්ජං ඔන්නෝතන ළමයි ධර්මය. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ ඊට පස්සේ. තේරුණානේ? ඒ බොජ්ජංගක් කොහෙද තියෙන්නේ? වාචා වලද කම්මන්ත වලද ආජී වලද? නෑ නෑ වා සංකප්පේ සංකප්පේ වල වඩා ගන්න ඕනේ අපි වඩා ගන්න කරන්න තියෙන සම්මා වායාමයයි සම්මා සතියයි ප්‍රගුණ කිරීම මෙන ක්‍රමෙකින් බොජ්ජංගේ ඉන්නේ අපිට. එතකොට දැන් එහෙම වුණාට පස්සේ බොජ්ජංග ධර්ම ඉවුරුනා මොනවද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය. තන චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද? මේ දිට්ඨිය ඇතුලේ තියෙන දේ. තේරුණා? මේ දිට්ඨිය දකින්නවා කියන එක තමයි මේ චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ. කාගේ දිට්ඨියද? තමාගේ මේ මොහොතේ දිට්ඨිය වෙන්න ඕනේ. වෙන කොහෙවත් තියෙන එකක් දැකගෙන හරියන්නේ නැහැ. ප්‍රම්මියගේ දැනගෙන වැඩක් නැහැ. අතීතයේ හිටිය කෙනෙක්ගේ දැනගෙන වැඩක් නැහැ. දැන් අපි දකින්න යන්නේ දිට්ඨිය දකින්න යන්නේ දාරුගීරිය. තේරුණා නේද? එහෙම ඉව දැකලා වැඩක් නැහැ. දකින්න ඕනේ මෙන්න මේ තමාගේ තුල තමාගේ නීවරණ යටපත් වෙලා තමාගේ පංචස්කන්ධය හඳුනගෙන තමාගේ ඉන්ද්‍රිය ධර්ම ටික හඳුනගෙන තමාගේ බොජ්ජංග දියුණු වෙලා ලැබෙන ඵලය. තේරුණා නේද? ඔන්නඔහුම දකින්න එක තමයි සබ්බාසව සූත්‍රයේ දේශනා කරන්නේ. මේක දකින්න ඕනේ දෙයක්. මොනවද දකින්න ඕනේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. ඊට පස්සේ සබ්බාසව සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ භාවනාව මොකද්ද? බොජ්ජංග භාවනාව. ඒකේ අරුමිය නෙමෙයි. මොන භාවනාව ගියා ඔතෙන්ට යනවා යා. සෝවාන් වෙනවක් කවුරු හරි පටන් ගන්න බොජ්ජංග භාවනාවේ විතරයි වෙන භාවනාවක් යාගේ නැහැ. තේරුණා නේද? හැබැයි සෝවාන් වෙන්න කලින් බොජ්ජංග ඕනේ නැද්ද? ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. තේරුණාද දැන්? ඒකට ධර්මී. ඔක පෙළගස්ස ගන්න ඕන නම් ඔයගොල්ලෝ දැන් ධර්මයේ ගැන තර්කානුකූලව හිතන්න වැඩියෙන් පුරුදු වෙච්ච හින්දා මම මේ කියන්නේ. ඒක මහානියක් වෙන බැලක් වෙලාට වාසිකුත් වෙන්නේ. වාසියක් වෙන්න නම් මේ පෙළගැස්ම ගන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධම්මානුපස්සනාවේ පෙළගැස්ම. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ තණ්හාව බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මම කියන්න යන්නේ චතුරාර්ය සත්‍යයේ දේශනාව තුනනම් ඒ පබ්බිය තුන තියෙනවා. තණ්හාව 60 ආකාරයකින් ගොඩ නැගෙන හැටි උගන්වනවා. තණ්හාව තමා තුල 60 ආකාරයෙන් ගොඩ නැගෙන හැටි දකින්න පුළුවන් වෙනවා. අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. සාකච්ඡා කරගෙන ඉන්න වැඩක්. ඊට පස්සේ පෙන්නනවා ඒ සූත්‍රයේම නිවන 60 ආකාරයෙන් ලැබෙන විදිය කියලා. ඒක දකින්න ඕනේ, අවබෝධ කරගන්න ඕන නිසා සාකච්ඡා කරගන්න. තේරුණානේ? අන්න එහෙම ගිය කෙනා මෙන්න මේ සංසාර ගැටලුව විසඳන කෙනෙක් වෙනවා. ඒක කෙටියෙන් දේශනා කරපු එක තමයි. එහෙනම් සීලේ ප්‍රතිත්තායන රෝස පඤ්ඤා චිත්තම් පඤ්ඤං ච භාවයං ආකාපෙනිපකෝ බිකෝ සෝ හිමං විජතේ ජත. මේ විසඳපු ගැටලුව තමයි සංසාර ගැටලුව, ලෞකික ගැටලුව. මේකේ ගියොත් අවුරු හරි ලෞකත්වය, ලෞකික தත්ත්වය ඉවත් කරලා ලෝකෝත්තර වෙනවා. සාමාන්‍යයෙන් පෘථග්ජන භාවයේ ඉඳලා මේක කරොත් මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට එයා ආර්ය වෙනවා. දෙකම එක. තේරුණාද? එතකොට මේක තමයි ධර්ම මාර්ගය. මේකේ යන්න උත්සාහ කරන්න. ඔබල උත්සාහ කරනවා. ඒ උත්සාහය දැන් මේ ධර්මයේ අහලා හෝ මේ වගේ සාකච්ඡා කරලා මේ උත්සාහය තව තවත් දියුණු කරගන්න. උත්සාහය තුල අපි වැරදි ගොඩක් කරනවා, ඒ වැරදි අඩු කරගන්න. උත්සාහය නැතුව නෙවෙයි අපිට තියෙන්නේ, උත්සාහය තුල කරන වැරදි ප්‍රමාණයක් තියෙනවා, ඒ වැරදි ප්‍රමාණය අපෙන් අඩු කරගන්න. දැන් මම හිතන විදිහට මේ දේශනාවට කාලයේ ප්‍රමාණවත් තව ඔයගොල්ලන්ට මොනව හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න, අපි ඉතින් වැඩි වෙලාවක් ගන්න නැහැ. මොනව හරි අහන්න දෙයක් තියෙනවා නම් නෑ නෑ මෙහෙමයි. 62 දැන් බෙදපුවම ඇත්ත නැත කියන එකට අනිවාර්යයෙන්ම අහුවෙන්න එපා නේද? දැන් 62ක් කිව්වම 62 දෙකෙන් බෙදුවම මොකද වෙන්නේ? ඒක පොඩවල් ගහන්න පුළුවන්. දැන් මෙතන වුණත් දෙකයිනේ තියෙන්නේ. මට කියයි මේ ඉන්න කට්ටිය ගොඩවල් දෙකයි ඉන්නේ. හංගන්නේ. ඉන්නේ ගැහැණු පිළිමි. එහෙම කියන්න පුළුවන් නේද? එතකොට දැන් ඕනම ධර්ම කාරණේක ඕනම දෙයක ගොඩ වැඩියෙන් විස්තරයක් තියෙනවා නම් ඒක තව කුඩා කරහැක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දෘෂ්ටි 72 දැනගැනීම තුනක් පාඩම් කරගත්ත එකම වැඩන්නේ. නැත්නම් වෙන විදිහකට මේක විග්‍රහ කරන්න දැනගත්තා වැඩන්නේ. දුහම් කරන්න වැඩක් ඇති දෙයක් මොකද්ද? මේ අරමුණක් ගානේ මේ ඉන දෘෂ්ටිය මොකද්ද කියලා තමාතුලින් තමා හඳුනගන්න. මේ 62 ඇති වෙන තැන් තියෙනවා. හැම දැනුත් ඇති වෙන. මේකෙන් පිට නෑ. එතකොට මේ 62 දැනගෙන හෝ සාකච්ඡා කරා කියලා කෙනෙක්ගේ මේ සංසාර ගැටලු විසඳෙන්නේ නෑ. විසඳෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නකෝ ධර්ම මාර්ගයේ සීලයක පිළිහිල්ලා ඔය කියන විදිහට වැඩලා අර 62 දැක්කත් එකයි නැතත් එකයි. තේරුණා නේද? ඒක දැකීම නෙමෙයි මේක වැදගත්කම. එතකොට එහෙම වෙලා එයාගේ මේ සීල සමාධි ප්‍රඥා දියුණු වීමයි වැදගත්. දැන් මේ නොනමත්තයක පස්සේ කියන්න. ඇහුණාද ඒ කිය ප්‍රශ්න? මම මගේ ආත්මය කියලා ගන්න හින්දා දිට්ඨියට වැටෙනවා කියන එක නේද? ඔව්. දැන් ඒක අහන්න. මේක ධර්මයේ එකයි. නමුත් අපිට එකඟ නැති දෙයක් තියෙනවා. එකඟ නැති දෙය තමයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන සීලයක පිහිටන්න. බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරන්නේ මොනවද සීලයක පිහිටියම? අපි දන්නවා සීලයක පිටනවා කියන්නේ අපි පංචශීල රකින්නවා කියන එකේ ඉන්න. ඒකේ වැරද්දක් නැහැ. මේක නෙවෙයි කියන්නේ එහෙම නෙමෙයි මේ යන්නේ මම. තේරුණා නේද? නමුත් බුදුහාමුදුරන්ට අවශ්‍ය දේ තමයි මේ සීලයක පිටකුවම ඔය සීලය තුල තියෙන්නේ තමාගේ වචනෙන එක. මේ සීලයට බලපාන එක දෙයක් කැලි තුනයි බලපාන්නේ. අපි හැකියාවල් තුනයි. එකක් තමයි වචනය. එකක් තමයි සම්මන්ද. එකක් තමයි පාඩි. එතකොට අපි මේ දෘෂ්ටියට මේ 62ක් වන දෘෂ්ටියට වැටලා තියෙනවා වචන. දැන් බලන්නකො මම කතා කරනකොට මම මේ කතා කරනවා කියන්නේ නැද්ද? මගේ කතාව කියන්නේ නැද්ද? මට කතා කරන්න පුළුවන් කෙනෙක් කියලා කියන්නේ නැද්ද? මං හිතන්නේ නැද්ද? මේක තමයි මේ දෘෂ්ටිය. දැන් ඕකෙන් ගැලවෙනවද? කොච්චර කතා කරත් ඕක ඉවර වෙන එකක්. මගේ කතාව නෙවෙයි මේක හේතුඵල ධමයක් කියලා තේරෙයිද කතා කරාට අපි? තේරෙන්නේ නේද? එහෙම තේරෙන්නේ නැහැනේ. ආන්න එක තමයි බුදුහාමුදුර කියන්නේ. මම මගේ ආත්මය කියන එක එන්නේ අපේ කතාවෙනුත් එනවා. අතපයේ වැඩිනුත් එනවා ආජීවීත් වෙනවා. ඉතින් දැන් ඒකෙම එන එක අපි හදාගෙන කතා කරනවා මේක විසඳගන්න. දැන් මම කීකෝ කියනවා දැන් මෙතෙන්ට ඇවිදින් මම මේ බණ කියන්නේ ඔයගොල්ලන්ගේ මම මගේ ආත්මය නැති කරගන්නේ ක්‍රමවේදයක් උගන්වනවා. නමුත් එහෙම මට උගන්වන්න පුළුවන්. නමුත් මම කරලා නම් දෙන්නේ මොකද්ද? මගේ ආත්මය වැඩි කරගන්න. ඇයි මගේ කතාව? දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මොකද කියන්නේ? මම හාමුදුරුවෝ මෙහෙම කිව්වනේ. ඔව් මම කිව්වා කියලා. ඉතින් මම දැන් කියන්නේ. දැන් මේක ඔයගොල්ලෝ රෙකෝඩ් කරගන්නවා. පස්සේ අහනවා. දැන් මට පෙන්වන අහන මට කියනවා හාමුදුරන්ගේ බණක් ඇහුවා. මම කියන්නේ මොකද? ඔව් මගේ බණක් තමයි. එතකොට මගේ ආත්මය දැන් මට බණ කියන්න පුළුවන් කියන එකේ මම ඉන්නව නම් මොකද වෙන්නේ? මගේ ආත්මය තියෙනවා. දැන් ඔය තුනේ නැද්ද අපි ජීවත් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ. කතා ගන්න හැම එකකින්ම මම වෙලා තිනවා, මගේ වෙලා තිනවා, මගේ ආත්මය වෙලා තිනවා. අතපයින් කරන වැඩ ඔක්කොගෙමත් තියෙන්නේ මොකද්ද? මම, මගේ ආත්මය. ආජීවී දැන් ඔළුව පීරන්නේ මම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ උන්ගේ රිදෙන්නේ ඔයගොල්ලන්ගේ නෙමෙයි. ඔයගොල්ලන්ගේ කකුල නෙමෙයි. තේරෙනවනේ? එතකොට මොකද්ද මේ දෘෂ්ටියකට වැටලා ඉන්නේ? එහෙනම් මේ අරමුණක් ගන්න මේ දෘෂ්ටි ඇති වෙනවා කියන්නේ මේක. අරමුණක් ගන්න ඇති කරලා දෙන්නේ මොකද්ද? මම මගේ ආත්මය. දැන් එහෙම එක නැති කරන්න වෙන ක්‍රම නෑ කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේකට තියෙන එකම එක ක්‍රමය. මේ ක්‍රමය මොකද්ද? රකින්න ධර්ම රකින්න. මොකද රකින්න දීගෙනුත් ඇති වෙන්නේ මම මගේ ආත්මය. ඒක නිසා රකින්න දෙවි ඉස්සෙල්ල. වෙන එකකට කරන්න තේකුන්නේ නෑ. වඩන ධර්ම වඩන්න මං කියන විදිහ. වඩන ධර්ම මොන්නේ ඇති වෙන්නේ මොකද්ද? මම මගේ ආත්මය ඇතිවීම. මගේ උත්සාහය කියන්නේ නැද්ද? දැන් කවුරු හරි වුණ මොන මාත්‍යාගෙන් අද කොහොමද මෙහෙට දිල් ගන්න? අනේ මම මේ අනික් වැඩ උදේ ඉඳලා කරලා ආවි. මොකද්ද මේ කියන්නේ? මගේ මායාමී කියන. මායාමී වැඩගත් විදිය කියන. ඒක නෝ ආත්මය හදලා නැද්ද? මගේ උත්සාහය මගේ මම උත්සාහ කරනවා. මම උත්සාහ කරන්න හැගියාවේ යුක්තකෙටි. එතකොට තමන්ගේ වායාමයෙන්ුත් හැදෙන්නේ මොකද්ද? මම මගේ ආත්මය. තමන්ගේ සිහි කල්පනාවනුත් හැදෙන්නේ මොකද්ද? මම මගේ ආත්මය. තමන්ගේ සමාධියෙන් හැදෙන්නේ මොකද්ද? සමාධිය කියන්නේ අමුතු දෙයක් කියලා හිතන්නේ නැව එකඟකම්. මම මගේ ආත්මය. ඉතින් ඕකට විසඳුම් තමයි මේ කියන්නේ. තේරෙනනේ? ඒක නැති කරන්න ඕන නම් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කියන මේ මාර්ගයෙන් අනුගමනය කරන්න. වෙන ඔයගොල්ලෝ හදන මාර්ගවල ඕකමයි වැඩි වෙන්නේ. තේරෙනනේ? ඒකින්ද සීලේ ප්‍රතිත්තාය නරෝස පඤ්ඤා චිත්තම් පඤ්ඤංච භාවයන් ආකාපිනිපකෝ විකු සෝයිමං විජතේ යන මේ ගැටලු ටික තියෙන්නේ ඔය මම ඉන්න තාක්කල් තමයි. නැහැ. අම්මා වායාමයේ හැසිරෙනකොට ඇතිවෙන අතුරු ඵලය නීවරණ යටපත් වීම. තේරුණා නේද? සම්මා වායාමයේ සම්මා සතිය එකතු වුණොත් නීවරණ යටපත් වෙලා නවතින්නේ නැතුව තමන්ගේ පංචස්කන්ධයත් පෙනිලා අර මං පෙන්නපු විදියට මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනුපිළිවෙලට අපි ඉස්සරහට ඇදෙනවා. තේරුණා නේද? සම්මා වායාමයේ විතරක් තියාගෙන සම්මා සතිය කියන එකක් නැතුව සතිය නැහැ කියන එක නෙමෙයි. සම්මා වායාමයේ එනකොට සතියක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට සතියක් නැතුව ඕක කරන්න බෑ. ඒ කියන්නේ සමත භාවනාවක් කරනකොට සතියක් තියෙනවා. ඒක දැවැන්ත සතියක්. අඩුපාඩු සතියක් නෙමෙයි. මේක ප්‍රබල සතියක්. නමුත් ප්‍රබල වුණාට බුදුහාමුදුරුවෝ මෙතන සම්මා කියන්නේ නැහැ සතිය. මොකද සම්මා කියන්නේ නැත්තේ තමා ගැන අවබෝධයක් මේ මම මගේ ආත්මේ නැති කරන මාර්ගයක් නෙවෙන හිඳයි සම්මා ලෝකිය. වෙන අර්ථයක් අඩුව නෙමෙයි. ලෞකික ගැටේ විසඳෙන්නේ නැති හින්දා සම්මා කියන්නේ. එතකොට එහෙම සත්‍යයක් ඇතුව භාවනා කරනකොට තමයි සංකප්පේ වෙනස් වෙනවා. නීවරණ යටපත් වෙලා සංකප්පේ ඇතුළේ හැදෙනවා වෙන අපි හදන මනෝ සංකප්පය. දැන් මෛත්‍රිය නම් මෛත්‍රී අරමුණු හදනවා සංකප්පේ තුල. කසින නම් කසින රූපයක් හදනවා සංකප්පේ තුල. ඒක මනෝමය රූපයක්. එතකොට නීවරණ යටපත් වෙනවා. ඒ වෙනුවට අරක් ගන්න කවුද? ඕම් සංකල්පය. අපි හදපු භාවනා නිමිත්ත කියන්නේ මොකද? දැන් නිමිත්ත දකින්නවා මිසක් ධිට්ඨිය කවදාවත් දකින්නේ නැහැ. ඒකට යා ධිට්ඨිය වහන. තේරුණානේ? ධිට්ඨිය වහන්න නැතුව යන්න පුළුවන් එකම මාර්ගයයි තියෙන්නේ කියලා ඒකායන මාර්ගයේ බුදුහාමුදුරු පෙන්නුවා. මේ සංකප්පය තුල හැදෙන්න දෙන්න එපා නිමිති. වර්තමානයට ගන්න. වර්තමානයට ගන්නකොට තියෙන්නේ කෑලි හතරයි අපි. අල්ල ගන්න පුළුවන් කෑලි හතරයි තියෙන්නේ. ඒක තමයි කාය වේදනා චිත්ත ධම්ම. ඒකින්ද සම්මා සත්‍ය මෙතෙන්ට යොදා ගන්න. එතකොට ක්‍රම දෙකක් පෙන්නනවා. කෙනෙකුට පුළුවන් මුලින් නිකම්ම සම්මා ආයාමයේ විතරක් දිනු කරන සම්මා සතියක් නැතු. එහෙම කරන භාවනාව සමත භාවනාව. ඒ භාවනාව දිනු කරලා යමෙකුට දෙවනි අධිරේදී සම්මා වායාමයේ තුලින්ම සම්මා සතියක් ගන්න. ඉස්සෙල්ල ගත්තේ නෑ. ඒකින්ද එතකොට සමත පූර්වාංගම විපස්සනාවක් වෙනවා. ඒක අනුමත කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. නමුත් අපිට කියා දෙන්න කෙනෙක් නැති හින්දා මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ ඔයගොල්ලන්ගේ මහන්සිය ගන්න මේ දෙක මේකට කර වරදින්න තනන්න නෑ. මොකද අපිට ගුරුවරු නැති හින්දා. මේක කඩලා දෙන්න ප්‍රබල ගුරුවරු ඉන්නවා. තේරෙනවා නේද? ඒ ප්‍රබල ගුරුවරු ලෝකේ හිඟයි. ඉස්සර නම් ඉඳලා. එතකොට අපි කණ්ඩායමක් විදිහට මේ ගමන යෑම තුල අපිට වාසි වැඩි කියලා මම මේ කියන්නේ. එතන මෙහෙම දෙයක් තියෙනවා. ආරම්භයේදී අපේ තියෙන නොහැකියාව අපිට නොතේරෙන කම උඩ පහසු වෙන්නේ යමක් කරගන්න පහසු වෙන්න මුලින්ම කාය විවේකයක් තියාගෙන තමයි මේ වැඩි පහසු වෙන්නේ. දැන් ඒකෙන් හින්දායි භාවනාවට අපි වාඩි වෙන්නේ නිශ්චල වෙන්නේ. නමුත් දැන් භාවනාව කියලා දෙයක් කොහොම එකක් නැහැ ඉඳගෙන කරන කියන මතය ඕනතරම් උදාහරණ අපේ ත්‍රිපිටකයේ තියෙනව නේද? දැන් භාවනාව ඔහොම කරන්න ඕන එකක් නෙවෙයි කියන එකක් තියෙනවා. ඒකත් බොරුවක් නෙවෙයි ඇත්ත. නමුත් ඒ බොරුවක් නොවේ ඇත්ත වුණාට අපිට පුළුවන්ද බැරිද කියන එක වෙන කතාවක්. අපි ඒකට සුදුසු නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් තියෙනවා. දැන් මෙතන වෙන්න ඕනේ ඇත්තටම අර මම මගේ ආත්මය කියලා වචනයෙන් හදන එක නවත්ත ගන්න යා දක්ෂණම් මොනව හරි දෙයකින් ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නන විදියට මේ ශික්ෂා තුනම. එතකොට සක්මන් කරනකොට මම හිතන්නේ ඒක වැඩමුළුවකදී කරා. ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයගොල්ලෝ සක්මන් කරනවා වම දකුණ ගැන අවධානයෙන් ඉන්නවා. කොහොම ඉන්නකොට ඔයගොල්ලන්ගේ ආත්මීය සංකල්පය ගිලිහෙන තැන් තියෙනවා අල්ලගන්න බැරුණා. තේරුණානේ? වඩවනාත් මේක භාවිතාය බහුලී කතාය යානි කතාය වස්තු කතාය කියන විදියට යමක් කරොත් ඔය කරන භාවනාව ඔයගොල්ලන්ට තේරෙනවා මම සංකල්පය නැති තැනේ. තේරුණානේ? මම සංකල්පය නැතුව කරන සක්මන තේරෙනවා නම් අන්න එතකොට ඔයගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්ම කියන පංච ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රඥා කියන ඉන්ද්‍රිය ඇති වෙන නැති වෙන තැන් දන්නවා. ගණ භාවනා කරාත් හුස්ම ගැන අවධානයෙන් හිටියා කියන්නකෝ. හුස්ම දැනෙනවා. හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. සිහි කල්පනා තියෙනවා. මම නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා ඒක. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ඕක. මම තියෙන තැනක ප්‍රඥාව නැහැ මේ. නමුත් අපි තියෙන වැරද්ද අපි හොයන්නේ මගේ තියෙන වෙනස් වීමක් නෙවෙයි මේ ප්‍රඥාව කියලා. මෙන්න මේ ගැට. මහා ගැටේට අපි අහුවෙන්නේ. ප්‍රඥාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මගේ තියෙන වෙනස් වීමක් නෙමෙයි. මම කියන සංකල්පයේ අතුරුදහන් වීම. ඒක මගේ වෙනස් වීමක් නෙවෙයි තමයි මේ ප්‍රඥාව හොයන්නේ. මට මෙන්න ඒවා දැනේ, මෙහෙම වෙයි, මෙහෙම වෙයි, අරහම වෙයි. ඔය මොනවද මගේ වෙනස්කම්? බුදුහාමුදුරු කියන ප්‍රඥා මගේ වෙනසක් නෙමෙයි. මොකද්ද බුදුහාමුදුරු කියන ප්‍රඥා? මම කියන සංකල්පය මේ සංකප්පයෙන් සම්පූර්ණ ඉවත් වීම. එහෙම මොහොතවල ඔය සියලු භාවනාවල එන. එහෙම භාවනා වෙන්න පුළුවන් කායanusasanawa, vedanaanusasanawa, cittanusasanawen විතරයි. මෛත්‍රී භාවනාවෙන් එහෙම වෙන්නේ නැහැ. මම කියන සංකල්පේ යහක් වෙන්නේ නැහැ නින්දයන්න පුළුවන්. මේක වැරදි කියන්න නෙමෙයි මම මේ කියන්නේ. තේරුණා නේද? මගේ සංකල්පය මං හදාගත්ත සංකල්පය තමයි අරක කියන එකේ ඉන්නවා. මේක වැරදි. ඔයගොල්ලෝ මෛත්‍රී භාවනාව කරන්න. මේ කියලෝක මං එපා කියන්නේ නැහැ නේ. මෙතන වරදවා තේරුම් ගන්නත් එපා. එතකොට මේ ආඳුනෝ මේ කියන්නේ අපිට කරපු ඒවා ඔක්කොම අත්හැරලා මේ සතිපට්ඨානේ එහෙම නෙමෙයි බුදුහාමුදුරු පැහැදිලිව පෙන්නනවා. තම තමන්ට ආවේනික ක්‍රම වලින් මේකට ගිය හැකි. තේරුණා නේද? නමුත් ගිහිල්ලා ඒකෙම යන්න එපා. ගෙනිච්ච දුරදී ඔයගොල්ලෝ මේ කායानुපස්සනාවට හෝ වේදනානුපස්සනාව ගැන කලකිරීමක් වෙලා ඒකට අර සමාධි සිත යොදවන්න. ඔච්චර. දැන් ඒකයි වෙන්නේ. නෑ මට තේරුණා නේ. එතකොට මම කොහොමද ඉන්නවද? එහෙම වෙන්න බෑ. දැන් මම කියන එක කෑලි තුනකින් බුදුහාමුදුරු කියන්නේ මම, මගේ, මගේ ආත්ම. ඇයි මෙහෙම තුනකට ගෙනාවේ? මම නොකරනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මගේ හැකියාවක් කියලා හිතුවනේ මගේ ආත්මය. මේක දැන් අපිට කිසිම විදියකින් සංකල්පනාමය ස්වරූපයෙන් සංකප්පයෙන් ගොඩනගන්න බලෙන් බෑ. තියෙන්නේ එකම මේ ශික්ෂාව තුල හැසිරීමෙන් විතරයි. මේ ශික්ෂාවෙන් ලැබෙන ඵලය. ඒ ශික්ෂාව තුල මූලිකව අර රකින්න දේවල් රැකලා තියෙන්න ඕනේ. වඩන ටික සම්මා වෙලා තියෙන්න ඕනේ. සමාධිය කියන එක. එතකොට ලැබෙන අර තමාගේ සංකප්පය හා සමාගේ ඒ මොහොතේ ඇති වෙන දිට්ඨිය ගැන දැන ගැනීම තමයි මේ මම නැති වීම. දැන් සංකප්පය ගැන දැනගත්තම මම නැති වෙන්නේ නැහැ. මේකේ දිට්ඨියක් දැනගත්ත දැනගන්න මොහොතකදී තමයි මේ සංකප්පෙන් නැති වෙන්නේ. මේ මම නැති වෙන්නේ. මම මගේ මගේ ආත්මය. ඉතින් දැන් මේක කතා කරලා කොහෙද විසඳන්න බෑ. තේරුණා නේද? නමුත් ප්‍රශ්න අහන එක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දැන් අපිට මේ ප්‍රශ්නය විසඳ ගන්න විදියන්නේ ඕන්නේ. ඉතින් අහිවිහින්දනේ කියන්න පුළුවන්. දැන් උත්තරේ මොකද්ද? කතා කරලා සාකච්ඡා කරලා මම මගේ මගේ ආත්මේ විසඳන්න බෑ. මොකද හේතුව එතකොට කරක් වැඩි කතාව කියන්නේ ditthiya ඇති වෙලා සංකප්ප ඇති වෙලා ඇති වෙන අතුරු ඵලය. එතකොට ඒ කතාව ඇතුළෙත් මම ඉඳගෙනයි කතා කරන්නේ. තේරුණා නේද? මේක අනිත් පැත්තට යන්න ඕන කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. මේ පටිසෝතගාමී කියන්නේ මේකයි. මේ ලෝකේ හදන්නේ ditthi sankappa මේ ටිකෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන නට්ටේ ඉඳලා පිටපත් වෙන්නේ. එච්චර. ආව. දැන් නොනවත් දැන් මොකද්ද බොජ්ජංග? ආ බොජ්ජංග ධර්ම. බොජ්ජංග බොජ්ජංග බෝධිය කියන්නේ අවබෝධය. බෝධියේ අංග තමයි බොජ්ජංග. අවබෝධයේ අංග. අවබෝධය කියන්නේ මම මගේ මගේ ආත්මේ නැතිවීම. නිවන් දැකීම. එතකොට නිවන් දැකීමට අවශ්‍ය කරන මූලික ආසන්නම ධර්ම කාරණා හතක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒවා තමයි බොජ්ජංග. එතකොට බොජ්ජංග ධර්ම හඳුන්වලා දීලා තියෙනවා මේ විදිහට. මුලින්ම දීලා තියෙන්නේ සති සම්බොජ්ජංගය. දෙවැනි එක ධම්ම විජේ සම්බොජ්ජංගය. ප්‍රීති සම්බොජ්ජංගය. නැහැ වීර්ය. වීර්ය සම්බොජ්ජංගය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට මේ සියල්ලම සතිය කියන දේ වචන කියන එකක් නෙවෙයි. මතක තියාගන්න. මේ අංග 8ක් ගැනනේ අපි කියන්නේ. සංකප්පේ තියෙන එකකුත් නෙවෙයි. නේ මේ වාචා කම්මන්තේ තියෙන එකකුත් නෙවෙයි. ආජීවයේ තියෙන එකකුත් නෙවෙයි. මේ සතිය කියන්නේ සංකප්පයේ තුල තියෙන මානසික ගුණය. තේරුණා නේද? මේ බොජ්ජංග දියුණු වෙනවා කියන්නේ මේ සංකප්පේ අර ඉස්සෙල්ලා තිබිච්ච නීවරණ ටික යටපත් වෙලා යටපත් වෙච්ච තැනට ඇති වෙන අලුත් ධර්මතාවලට දෙන නම. තේරුණා නේද? එතකොට මේ ධර්මතාවලට තව විදිහකට දෙනවා මේ බොජ්ජංග තියෙන ධර්ම වැඩෙනවා නම් එයාගේ සංකප්පේ විස්තර කරනවා බුදුහාමුදුරු සම්මා සංකප්ප කියලා. සම්මා සංකප්පී කොහොමද ඔයගොල්ලෝ පොතෙන් දැක්කේ? නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංසා. අන්නේ සංකල්පනා කියන ඒවයි මේ බොජ්ජංග ධර්මයි එක හා සමාන. තේරුණා නේද? නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් බොජ්ජංග ධර්මවල ධම්ම විජය බොජ්ජංගිය හැර සමත භාවනාවකින් අනික් බොජ්ජංග වැඩෙනවා. දැන් බොජ්ජංග ධර්මවල ධම්ම විජය කියන බොජ්ජංගිය නැතුව අනිත් ටික සමත භාවනාවෙන් ඇති වෙනවා. මේ සංකප්පේ වෙනස් වීමනේ. නීවරණ තියෙන තැනට දැන් මේ ආරූඪ වෙනවා මේගොල්ලෝ. ඒ අපිම මේ යටින් කරන කාර්ය අනුව එතන සකස් කරනවා. එතකොට මේ ධම්මවිචය බොජ්ජංගයේ සුවිශේෂී බොජ්ජංගයක් බුද්ධ ශාසනයේ තියෙන බොජ්ජංගයක් විතරයි මේක. බුදුහාමුදුරුව දැක බොජ්ජංගයක් විතරයි. මෙන්න මේ ධම්මවිචයේ තම චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය නැත්නම් ධිට්ඨිය ගැන විනිවිද දකින ධර්මකාරණී වෙන්නේ. තේරුණනේ දැන්? ධිට්ඨිය ගැන හෝ චතුරාර්ය සත්‍ය ගැන, තණ්හාව ගැන, අවිද්‍යාව ගැන, පටිසම්පාදය ගැන, තිලක්ෂණය ගැන මේවා නියෝජනය කරන්නේ කවුද? ධම්ම විද්‍යාව. එතකොට මේවා මානසික දේවල්. ඒක එකක් එහෙම නැතුව මේ කඩෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ගන්න විදිහ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මුලින්ම සීලයක පිළිපදින්න. ඊට පස්සේ වඩන ධර්මවන සමාධිය බුදුහාමුදුරුවෝගේ විදිහට වඩන්න. එතකොට වෙනදේ වෙන්නේ කොහෙද? ඔයගොල්ලන්ගේ සංකප්ප තුල මෙහෙම බොජ්ජංග වල ඉඳීම තමයි බොහෝ වෙලාවට අපි භාවනාවේ දියුණු තත්ත්වයක ඉන්නවා කියන්නේ. මෙතන මේක භාවනා කරන කෙනෙක් මෙන්න මේ තත්ත්වයට ගියොත් බොජ්ජංග ධර්ම දියුණු තත්ත්වයකට හඳුන ගන්න තත්ත්වයකට නැත්නම් හඳුන ගන්න ඕනේ නැහැ. බොජ්ජංග වැඩෙන තත්ත්වයකට යා දියුණු කරගත්තොත් මහන්සියෙන් එයාට භාවනා කරන්න පුළුවන් කාර්යම උපදෙස් වුන්නේ. එයාට භාවනාව භාවනාවම ඉස්සරහට ගෙනියන. මේක නවත්තන්නේ නැහැ. තේරුණානේ? මොකද හේතුව ලෝකයේ තියෙන නිර්ආමිෂ සැප දෙකක් එතෙන්දී එයාට ගෙනත් දෙනවා. ඒ නිර්ආමිෂ සැප දෙක ඇතුළත් තියෙන්නේ බොජ්ජංග දෙකකි. මොනවද මේ බොජ්ජංග දෙක? එයා ප්‍රීති සම්බොජ්ජංගයයි පස්සද්දි සම්බොජ්ජංගයයි. මේවා නියෝජනය කරන්නේ නිර්ආමිෂ සැප දෙහිකට. එතකොට ඔයගොල්ලන්ට උනත් ඔය පොඩි පොඩි අපිට එච්චර හඳුනගන්න බැරි වුණාට සක්මන් කරත් සැහැල්ලුවක් දැනෙන්නේ මේ බොජ්ජංග වලට අපි කිච් වෙනවා කියන එක. බොජ්ජංග ආවා කියන එක නෙමෙයි. භවනා කරනකොට සැහැල්ලු, ප්‍රීතිය, සතුට, පිනායම් තියෙන එක. එතකොට මේ විදිහට තමයි මේ බොජ්ජංග ටික දියුණු වෙලා. හැබැයි බොජ්ජංග වැඩෙන්න ඕන කාල සීමාව කාටවත් තීරණය කරන්න බෑ. ගුරුවරටවත් බෑ, තමන්ට බෑ. ඒක තීරණය වෙන්නේ ඒ තමාගේ තියෙන සංසාර ගති ස්වરૂප අනුව. ඒකින්ද බොජ්ජංග ධර්ම වඩනකොට වඩන්න වෙන කාල සීමාව කියන්න බෑ. බොජ්ජංග ධර්ම ආවොත් එයා කවදා හරි එතනින් එහා සම්මාදිට්ඨියට පණිනවා. බොජ්ජංග ධර්ම ඉවර වෙනකොට බලන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග ධර්ම ඉවර වෙනකොට තියෙන එක ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨිය. බොජ්ජංග අවසාන වෙන්නේ කො මොකෙන්ද? උපේක්ඛා සම්බොජ්ජංග. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ ආරම්භ වෙන්නේ කොහොමද? සතර සතිපට්ඨානෙ එකේ. එතකොට දැන් අපි තුන් කායanusasanාවෙන් ආරම්භ වුණා. එතකොට ආස්වාස පාස්වාස භාවනාව ඔයගොල්ලෝ කරගෙන ගියා නැත්නම් සක්මන් කරගෙන ගියා. එතකොට කායanusasanාව. එතකොට කායanusasanාව වැඩි වීමෙන් අවසාන වන සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගයේ දියුණු වුණාම තමයි ඔයගොල්ලන්ට සම්මාදිට්ඨිය ලැබෙන්නේ. තේරුණාද මේ ධර්මයේ පිළිවෙල? වෙන ක්‍රමයක් මෙතන නෑ. ධම්ම විජය විතක්ක ਵਿਚාර කියන්නේ අරමුණක ගැනීම හා හැසිරීම කියලානේ. එතකොට විතක්ක ਵਿਚාර තියෙනවා ප්‍රබලම විතක්ක ਵਿਚාර තමයි අපේ වචනේ. විතක්ක ਵਿਚාර හරහා තමයි වචනේ හිතේ. ඔන්න දැන් අපි වැඩ ගන්නේ වචන කියන්නේ විතක්ක ਵਿਚාර සංකප්පය තුල තියෙන. දැනුත් අපි සංකප්පය තුල විතක්ක ਵਿਚාර නැත්නම් අපිට වචන නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ විතක්ක ਵਿਚාරයි ධම්මවිචේ සම්බෝධංගය අතර ඒ මොහොත සම්බන්ධයක් තියෙන්න බෑ. මොකද විතක්ක ਵਿਚාර තියෙනවා නම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන්නේ ඔන්න එක අරමුණක අරමුණට ගැනීමේ හැකියා ගැනීම විතක්කය හැසිරීම ਵਿਚාරය. ඒකෙන් ලැබෙන ප්‍රී අර බොජ්ජංග වගේ ලැබෙන ගුණයන් රාමිස ගුණයක් තමයි ප්‍රීතිය. එතකොට මේ කියන්නේ පළවෙනි ධානය කියලානේ අහලා තියෙන්නේ. ඒතර පළවෙනි ධානයේ ඉඳලා ධම්මවිජය බොජ්ජංගයට යන්නේ. ternary ධාන විතක්ක ਵਿਚාර තිබුණොත් ගැටලුවක්. එතකොට විතක්ක ਵਿਚාර කියන්නේ අපිට දෛනික ජීවිතයේදී කතා බහට මොන වෙලා තියෙන්නේ, සාකච්ඡාවට මොන වෙලා තියෙන්නේ, එතනින් ගියාම වාද විවාද වලට උවමනා වෙලා තියෙන්නේ විතක්ක ਵਿਚාර. බුදුහාමුදුරුවෝ කවදාවත් කියනවද මේවෙන් නිවන් දැකේ කියලා? ප්‍රයෝගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ සාකච්ඡා කරන ඒවා අපිට දැන් සාකච්ඡා කරේ නැත්නම් මේක දැනගන්න බෑනේ. නමුත් නිවන් දකින්නේ. ඒ කියන්නේ ධම්මවිජය බොජ්ජංගයයි විතක්ක ਵਿਚාරයි සම්බන්ධයක් නැහැ. ඒ එහෙම සම්බන්ධ වුණොත් අර බොජ්ජංග ධර්ම වල ධම්මවිජයයි සමතිය දිනු කරකෝ තාපසේ වගේ කට්ටියගේ බොජ්ජංග විතක්ක ਵਿਚාරය එක වෙයි. නෑ අරමුණකින් එන හේතුවක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. අරමුණක් හින්දා ගොඩනැගෙන කොටස් ටිකන්නේ මේ විච්‍ය සංකප්පය කියන්නේ. එතකොට අරමුණේ තියෙන ලක්ෂණ ටිකක් තමයි අරමුණින් ගන්න අරමුණේ තියෙන දේවල් තේරුම් ගැනීමට මානසික හැකියාවල් දෙකක් තමයි විතක ਵਿਚාර කියන හැකියාව. නමුත් දැන් අරමුණ කියන එකට රැවටෙන්නේ නැතුව අපි තමාගේ සත්‍ය මේ හේතුඵල ධර්මයේ දකින්න උපකාරී කරන ධර්මයක් තමයි ධම්මවිජය බොජ්ජංගය. අරමුණේ සතෙක් කුජ්ජලයක් නැහැ කියන එක ඔප්පු වෙන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔප්පු වෙන තැන. ඔව්. නෑ දෙවෙනි දේ. තුන්වෙනි එක. ඔහොමනේ යන්නේ ඉස්සෙල්ලා දෙකක් අහක් වෙනවා මෙහෙම එකක් පහක් කරනවා. දැන් ඒවා මේ මෙහෙමයි. ඕකේ දැන් අහක් කරනවා කියලා මේ අපි හිතන මේ අර රාජ්‍යයෙන් සල්ලි අහක් කරනවා වගේ එකක් නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? මේ කියන්නේ අවගොල්ලන්ටන්ද මෛත්‍රී කරගෙන යන්න. මෛත්‍රී භාවනා වඩන. ඉස්සෙල්ලා මේ මුළුමනාවෙන් මෛත්‍රී අරමුණ ගන්න ඕනේ අපේ උත්සාහය. එනයි තක්කේ ඕනේ. ඒ අරමුණේ එතකොට හසුරවන්නත් ඕනේ. අපේ උත්සාහය තිබුණොත් තියනවා එක නැත්නම් නැහැ. කාලයක් ප්‍රගුණ වෙනකොට උත්සාහය නැතුව මේක වෙනවා. ඒක තමයි ඒක. ඔව් සතිමා කියන්නේ සිහිය සත්‍ය ඇති ඇතුව කියන. හා මේ පොඩ්ඩක් ඉන්න මේ කියන අවධානයෙන් ඉන්නවා. ආ හරි. ඉන්නකොට දැනීමක් කියන ගානක එතන එනවා. දැනීමක් විතරයි කියන ගානක එනවා. ඒ ඇවිල්ලා එතනත් එහෙම ඉන්නකොට ඊට පස්සේ පොළොවේ වහනවා කය නින හැදෙන තැන නෑ දැන් එතෙන්දී හොඳයි. දැන් ඔන්න දැන් අපි මේ මගේ යනවා කියලා ඉස්සෙල්ලාම දැනගන්න. තේරුණා නේද? කයට අවධානය තියන්නේ දැන් පුරුද්ද ඇති වීගෙන එනවා. දැන් ඒක දැන් ඒ වගේ තැනකදී තමන්ගේ කයේ වෙන විදිහේ විපර්යාසයක් දැනෙනවා නම් කුකුල් ගන්න රාස්නේ සීතල නැත්නම් මොනවහරි කටු වලින් අනිනවා වගේ මොනවහරි කමන්නේ. තේරුණා නේද? කයට දැනෙන විදිහක් නෝ ඒ කියන්නේ. හදපු දෙයක් නෙවෙයි හිතෙන් දැනෙන දෙයක්. එතකොට ඒකට අවධානයෙන් හිටියා ඉන්න එක කරන්න පුළුවන්. ඒත් මේ කායේ කායනුපස්සී කියන එක වරදින්නේ. තේරුණා නේද? දැන් හුස්ම ගැන එතෙන්දී අවධානයක් නැතුව ඒකේ වෙනස් වෙන එකේ අවධානය ඉන්නවා. දැන් මෙතන ඇති වෙන එක වෙන තැනක ඇති වෙනවා. ඒකට මාරු වෙනවා. මෙහෙම කයේ කොටස් වලට මාරු වෙනවා. එහෙම කරා කියලා අර කියන සම්මා සතියවත් සම්මා වායාමයවත් අහක් වෙන්නේ නැහැ. තේරුණා නේද? අහක් වෙන්නේ නැතුව අපිට වාසියක් වෙනවා. දැන් අර අපේ උත්සාහයක් කරනවා දැන් තේරෙන්නේ නැති ප්‍රකට නැති ඊට වැඩිය ප්‍රකට වෙන මේ කයේ තියෙන වෙන ක්‍රියාවලියක් අපිට වැඩියෙන් ප්‍රකට වෙනවා. ඒ වැඩියෙන් ප්‍රකට වෙන ක්‍රියාවලිය අත්හැරලා දාලා අපි ආස්වාස භාස්වාස නැවති ඊට අඩුවෙන් ප්‍රකට වෙන එකට අපි වැඩි උත්සාහයක් ගන්න යනවා. මේක කරන්න එපා. තේරුණා නේද? දැන් වැඩියෙන් ප්‍රකට වෙන කයේ අරමුණ අල්ලන්න. කොයිවත් කායන පස්සනාව. එතකොට තමයි හිතන්න ඕනේ මේක බුදුහාමුදුරනේ ධර්මයෙන් මතක් වෙන්න ඕනේ. මේ ආස්වාස පාස්වාසය බුදුහාමුදුරෝ යොදාගත්තේ ධර්මය. ධර්මීය උපමා කරලා තියෙන්නේ පාරුවට. ඕන වෙලාවෙ යන්න නැති වෙලාවට අතාරින්න කර ගහන්න එපා. දැන් අපි හිටියොත් අර අරමුණ ඊට වැඩිය ප්‍රකට වෙලා තියෙද්දී ආස්වාසේ පාස්වාසේ කර ගහන්න යන වැඩක් තමයි මේ කරන්නේ. තේරුණා නේද? එතකොට කර ගහන එකෙන් අත්තරින්න කරකේ ඉන්න අරක අහක් වෙනකොට නැවත ආස්වාසේ දෙන්න. ආය කර ගහන්න ඕන මේක ඉවර කරා නෙමෙයි. ඈ ඔව් සම්මා ඒ ඍජු ලෙස රාමා වායාමයයි සම්මා සතියයි. කොහොම වෙනස් වුණා කියලා සම්මාමයි. ඒක තමයි සතිපට්ඨානෙන් පැහැදිලි කරන්නේ. ඉගෙනම කියන්නේ වචනේ අහක් වෙන්නේ. තේරුණා නේද? දැන් ඒ වගේ තැනකට ආවක් සක්මන. එතකොට වචන කිව්වත් නැත්නම් මේ වචනේ බලයක් නැහැ බුදුහාමුදුරුවෝ. වචනේ උපක්‍රමයක් මේදී ගොඩනගා ගන්න යොදා ගන්න. දැන් මහත්ය ළඟ තියෙනවා කියලා දැනගන්න ඕනේ මේ වගේ වෙලාවකදී අර ඔසෝනේ කයේ ඔසෝනකට දැනෙන කයට දැනෙන හැඟීම් වල මොනවාරි දැනුම තබනකොට දැනුම ගෙන යනකොට දැනුමක් කියන අවධානයේ ගිලිහුන් නැත්නම් වචනේ ඕන්නේ නැහැ. තේරුණාද? නමුත් ඕක ඔහොම වෙලා දිනු වෙනවාම කියලා මට ඉන්න එපා. මේවා අනිත්‍යයි. තේරුණා නේද? ආයෙ ටිකක් වෙලා රම්මං කරනකොට අපිට අර අවධානයෙන් හිතියට වචනේ භාවිත නොකරන දැන් අවධානයෙන් ඉන්නේ. ඒ අවධානයේ ටිකෙන් ටික මේ අනිත්‍ය ස්වરૂපයේ හිඳ අඩුවෙලා ගින් අපි සාමාන්‍ය භාවනාවෙන් අඩු වෙනවා උදානේ. අඩු වෙනකොට නැවතර වචනේ උදා. එච්චර. මේක වචනේ නෙමෙයි බලය අවදායි. ආජීවය. ආජීවය කියන්නේ දැන් නැටුම් බලන එක. ජීවත් වෙන්න කරන එකක්ද වචනයක් නෙමෙයි. අපි සතුටු වෙනවනේ මෙහෙම හොඳ දෙයක් බැලුවොත් හොඳයි. නේද? අපේ මේ ජීවත් වෙන්න යොදා ගන්න දෙයක් තියෙනවා. ආජීවය කියන්නේ දිවි පැවැත්මට යොදා ගන්න දෙයක් නේ. ඒතර දිවි පැවැත්මට ඒ යොදා ගන්න එක ඕනේ නැහැ කියන එකයි බුදුහාමුදුරු මේ කියන්නේ. ඒ වගේ හැල්ලු ජීවිත ගත කරන කෙනෙකුට මගේ ධර්මීය ප්‍රගුණ වෙන්නේ. දැන් ලෝකෙට අහු වෙලා ඉවරයි. රැවටිලා ඉවරයි. දැන් තමන්ගේ ජීවත් වෙන්න මේව උවමනා නැහැ කියලා මාසයක එක දවසක් බුදුහාමුදුරු දීලා තියෙන මාසෙට දවස් 4ක් මේ වෙලාවෙ වල තියෙනවා. එතන තියෙන්නෙම එහෙම ටිකක්. දැන් ජීවත් වීම දැන් මේ අපේ හිතේ හිතේ ඒක වැළුවේ නැත්නම් දැන් ඕගොල්ලන්ට කොච්චර තියෙද නාට්‍යවාදී බලන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් ගෙදෙද්දී එහෙම දැන් අනේ මේ සතිය ආවල් නාට්‍ය බලන්න නැතුන ඉන්න බෑ කියන්නේ. නේද? දැන් එහෙම දැන් අපිට තියෙනවනේ. දැන් එහෙම වෙලා තියෙන්නේ මොකද? ඔව් දැන් අපි අපි ජීවිතේ කොටසක් කරගන්න. දැන් ප්‍රවෘත්ති ටික බලන්න නැතුව ඉන්න බෑ අපිට. කියන්නේ මොකද්ද ඒක? ආජීවයක් කරගන්න. නේද? දැන් බුදුහාමුදුරු වෙන්නන්නේ දැන් ඒක එපා කියන එක නෙමෙයි. එපා කියන්නේ. එපා කියලා තියෙන පන්සිල් වලට විතරයි. අනික්ව කරාට කමක් නැහැ. ඒක ජීවත් වෙන්න උවමනා වෙනවා. දැන් සමාජයේ තත්ත්වයක දැන් ඔයගොල්ලන්ටම හිතන්නේ ඔයගොල්ලන්ගේම නෑද කෙනෙක්ගේ ඔය වගේ සංඝර්ෂණයක් පවතින. දැන් මොකද වෙන්නේ? මොකට නොගිහින් ඉන්නවා කියන එක බුදුහාමුදුරුවෝ කියන දේ. දැන් තමන්ගේම දරුවෙක්ගේ නැතුම් ඔය දැන් දොරට වැටුම් කියන්නේ. දැන් ඒකට යන්න එපා කියලා අද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නෑ. තේරුණා නේද? මෙතෙන්දී ඒවා මානසයේ තිබිලා ඔයගොල්ලන්ට මේ වගේ සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩන්න බෑ. සීලයක් රකින්න පුළුවන් පන්සිල් කඩා ගන්න ඕනේ නැහැ තුම් බැලුවට. නේද? එහෙම වෙන්නේ නැහැ. දැන් එතන තේරුම් ගන්න එන්නේ එහෙම දැන් ඔය තහංචි ඔක්කොම පස්සේ දාන්නේ අපි ඉස්සරහට ගන්න සමාධි මට්ටමින් සහ ප්‍රඥාවට. සමාධි මට්ටමට තහංචි වැටෙන ඒවා තමයි තියෙන්නේ. මේ අට සිල් වල දිගටම තුන ශික්ෂාපද තුනම තින්නේ සමාධි මට්ටමට අහිත කර දේවල් තමන්ගේ ඒ දවස තුනින් අහක් කරනවා. ඒක කම්මන්තයක් වුණොත් ඒකින් දැන් අපි ඒක එයා කම්මන්තයක් තමයි දැන් සල්ලි වලට නටන කෙනා. තේරෙනවද? කවුරු හරි නටුවක් පෙන්නනවා. ඒක අපි ඒක එයාට මුදල් ලැබෙනවා ඒක. ඒක කම්මන්තය. බලන්න කියන සම්මන්ත නේ. තේරුණාද? යාගේ ආජීවය. වේදිනිය කර්ම මේ ආත්මෙම පල දෙනවා කියලා ඉතින් අපිට කියන්න බෑ බුදුහාමුදුරන් කියලා තිනවා පල දෙනවා කියලා. ගරුක කර්ම කියන්නේ ඒවා කියන්නේ වෙන දෙයක් නෑ. ගරුක කර්ම කියන්නේ වෙන කර්මයේ විග්‍රහ කරන්න කියලා නෙවෙයි. ditta dhamma vedaniya aparapari vedaniya upapajja vedaniya ඔව් එහෙම නේ තියෙන්නේ නේ. දැන් ගර මෙලෝ ගරුක කර්ම කියන්නේ ප්‍රධාන කර්ම කියන එකනේ. දැන් ප්‍රධාන කර්ම කියන එක ඕක ඔයගොල්ලන්ට මම කියන්නම් මේ ප්‍රායෝගිකව දැනගන්න නම් විදිහ. ඔක පළ දෙනවද නැද්ද කියන එක එතකොට තමාතුලින් දැනගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ භාවනා කරනවා වාඩි වෙලා ඉන්නවා කියන්නේ. වාඩි වෙලා ඉන්නකොට දැන් අපි සම්මා වායාමයක් දිනු කරන්නේ එක්ක ආස්වාසය නැත්නම් මෛත්‍රිය උම ආරමුණක් ගන්නවා. ඔය ආරමුණට වැඩිය කායිකෝම දැන් ශබ්ද ඇහෙන ඒවා කායට දැනෙන වේදනාවල් නෙමෙයි. මේවා කාය ඉන්ද්‍රියටයි සෝත ඉන්ද්‍රියට ඒවට දැනෙනවානේ. දැන් ඔයගොල්ලෝ හිතට එන ආරමුණු බලන්න. භාවනා කරනකොට මතක් වෙන ඒවා වැඩියෙන් මතක් වෙන්නේ මොනවද කියලා බලන්න. ඔන්න ඔය අනුපිළිවෙල මතක්. يعني මරණින්දම ඕනේ නැහැ වැඩි වෙන්නේ. දැනුත් වෙන්නේ. නෝ දැනුත් ඔය හිතට එන්නේ ඔය 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 රටාවනුව තමයි. ගරුගේ ඉස්සෙල්ලාම දැන් ඒක තමයි ඔය මතක් වෙන්නේ. දොනර විශේෂ වෙන්නේ මරණ කොට එතනදී ඕකම තමයි ඉන්නේ. ඔව් මරණ මොහොතේ. එතකොට දැන් ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් මෙතෙන්දිත් ඕක වෙනවද කියලා බලන්න. එතකොට අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන දේ හරි කියලා තමන්ගෙන් දැනගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කරපු හුඟා හැමදාම කරන හොඳ කර්මයක් කියලා හිතන්නකො. හොඳ මේ දානයක් දෙනවා. හැමදාම දාන දෙනවා. දැන් එයා සම්මා වායාමයේ දිනු කරන්නේ. භාවනා කරනකොට වැඩියෙන් මතක් වෙන්නේ මොකක්ද? සම්හාර ආයමේ කැඩෙන්නේ මොකකින්? දානි. නේද? දැන් ඒක වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක නවත්ත ගන්න ලේසි. නමුත් අපි හිතමු හැමදාම සත්තු මරන මිනිස්සෙක් කියන්නේ. එයාට තේරෙනවා සම්හාර ආයමේ හොඳයි කියලා. එයා භාවනා කරන්නේ. එයාට වැඩිම මොකද මතක් වෙන්නේ? එයාට ඒක වළක්ව ගන්න එක ලේසි නෑ. උදව්වක් නෑ. ඒ අනුව දැන් ශේෂ්ඨම කෙනෙක් තමයි අඟුලිමාල. ඒ කියන්නේ වායාමයේ දැඩි ලෙස යොදන්න පුළුවන් ශක්තියක් තිබුණා වගේ දුහම්පුර දැක්ක. නැත්නම් මිනිස්සු උච්චර දහස් ගානක් මරලා මේ සම්මා වායාමයට යන්න බෑ. හැබැයි තා පොඩ්ඩක් මොහොතක් බුදුහාමර පරක් වුණා නම් යන්න බැරි වෙනවා. මොකද හේතුව? අම්මා මරපු එක මතක්. ඒකෙන් අහක් වෙන්න බෑ සම්මා වායාම කඩන. ඒක හිඳ අනන්තරි පාප කර්ම කරපු අයට මේක බැරි වෙන්නේ සම්මා වායාමයේ ප්‍රගුණ කරන්න බෑ. සම්මා සතියකට එන්න බෑ. ඒ යන්නේ කොහෙද? ඒ මරපු හරි මොකක් හරි කියන එකට යන්න. තමන්ගේ ශරීරයට සිහිතිය විකල්පනාව තියාගෙන ඉන්න බෑ. වේදනාවට තියාගෙන ඉන්න බෑ. අරම මතක් කරනවා. නිකන් බලන්න කොහෙද? ඔයගොල්ලන්ගේම නෑදෑයව මැරෙන්න ගිය ලෙඩ්ඩු කෑ ගහන කියන ඒවා තුන. ඒ තමන් කරපු වැඩියෙන් කරපු දේ නෙමෙයි කියවන්නේ යන්නේ. ඒ ඔයෝ වැඩි. දැන් මේක මොකද මේකේ ගොඩ දාන්නේ කවුද? අපි මේ සංකප්පය. මේවා ඇතුළේනේ මේ ටික ඔක්කොම දීන්නේ. එතකොට අර වැඩියෙන් ප්‍රබල ටික අතෙන් දීලා ඉඳලා. වැඩියෙන් කා වැඩිච්ච ටික එළියට දානවාමයි. ඕක වළක්වන්න බෑ ඉතින්. බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් ලව්වා නම් ඒක පුළුවන්. ඒ උන්වහන්සේ ඒ කියන්නේ දින අවවාදයේ උපක්‍රමානුව ඒත් බුදුහාමුදුරුවෝ උදව් වෙන්නේ නැහැ. අනන්ත රූපාව කර්ම කරපු අය රෝහන් එන්නේ කියලා. එහෙම උදව් වෙලා නැහැ නේද ඔය? උදව් වෙන්නේ නැහැ. ඒක එයාගේ ඒව තමයි දැන් ඒ. එයාගේ හුඟාක් වෙලාට ගොවියෙක් විදිහට හැමදාම කරපු වැඩේ ඒක මතක් වෙනවා. තේරුණා නේද? දැන් ඒවා කිසි ගැටලුවක් නැහැ. ඒවැ දැන් ඒ දේ නරක දෙයක් නෙවෙයි. දැන් යා ඒකේ ගැන සතුටක් තියෙනවා. දැන් ඔහොම නරක දේවල් මතක් වීම තමයි අපිට හානි. එතකොට දැන් හොඳ දේවල් මතක් වීම හා නරක දේවල් දෙක මතක් වීම කියන දෙකම නැති කිරීම තමයි මේ සම්මා වායාම මේ සම්මා සතියෙන් නම් කරන්නේ. ඔව්.
ස්වාමීන් වහන්සේ මම මගේ කියන මාතෘකාවයි කතා කරනකොට අපි දන්නා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී සමහර අතීත ජීවිතවල කතා කරන්න යනකොට කියලා ඒ දවසේ මෞසද පඬිතුමා නම් මේ බුදු මමයි කියනවා. ඒ ගිරාපෝතකේ ආනෝ නම් මේ මමයි කියනවා. එතකොට මාගේ මාපියන් ආරක්ෂා කරන්න ඒ රාජ උදහසකට අහුවෙච්ච වෙලාවේදී රජුරන්ට කියනවා මාගේ දමාපියන් ආරක්ෂා කරන්න ඕන හින්ද මම මේ වැඩේ කරේ. ඒතර එතනදී මම මගේ කියන වචනේ හැමදෙසෙම ගහතර දේශනාවලදී පාවිච්චි කරලා තියෙනවා නේ.
ඔව්.
ඒතර දැන් එතන මමත්තේ කියන එකට
තැනක් දීලා.
තැනක් දීලා.
නෑ ඒක තමයි. දැන් තැනක් දීලා තියෙනවා. තැනක් දීලා තියෙන්නේ අපි හින්ද. මොකද තැනක් දෙන්නේ දැන් කෙනෙකුට අපි හිතමු දැන් ඔයගොල්ලන්ට දැන් මේ වෙලාවේ තේ ඕන නම් කවුරු හරි තේ දෙන්නොත් ඒකට උදව්වක් නේ. කොහොම කැමති නම් තේ වලට කැමති. ඉතින් බුදුහාමුදුරන්ට අපි කැමති දේවල් වලට අනුගත වෙන්න උනා. දැන් ලෞකිකත්වයේ ඉක්මවපු සම්මා සම්බුදුරයෙක්ගේ නැත්තේ මම මගේ ආත්මය කියන එකයි. සම්බුදුරයා ඉන්නේ කොහෙද? ඉන්නේ මේ ලෞකික ජීවිත ගත කරන මේ මිනිස්සුය ළඟයි. මිනිස්සුය ළඟ තියෙන්නේ මොකද්ද? මම මගේ ආත්මය. එතකොට දැන් බුදුහාමුදුරන්ට ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මේ මිනිස්සුය ළඟ තියෙන මම මගේ ආත්මය කියන සංකල්පමය ස්වરૂපය අහක් කිරීම. අහක් කරන්නේ එතකොට උපදෙස් දෙන්න වෙන්නේ මුලින්. ඔහොම ওই විදියට තමයි. තේරුණා නේද? එතකොට දැන් අපේ තියෙන නොදැනුමක් තමයි කියන්නේ මේ වගේ එකක් අපිට ගැටලු කරගෙන අපි නැතිම මගේ ආත්මයක් හදන එක. දැන් මගේ මම මගේ ආත්මය හදන්න නෙවෙයි මේව මේ කියන්නේ. මේක නැති කරගන්න රටාවක යම්කිසි කෙනෙක්ගේ මේ ගතිගුණය ඉහලින්ම තිබුණම එයාගේ මම මගේ ආත්මේ කඩන්න කරපු උපක්‍රමයක් බුදුහාමුදුරුවේ කතාව. මොකක් හරි දේශනාවක් කියන්නේ එහෙම එකන්නේ. දැන් ඒ දේශනාව මට කරේනේ. දැන් අපිට නෙමෙයි කරේ. දැන් අපි කරන්නේ දේශනා ටික මම මගේ ආත්මේ කරගන්න. දැන් මහත්ය අනුරන්දීනේ තියෙන. දැන් අපි කරගන්නවා මේ දේශනාව මම කරගන්නවා මගේ කරගන්නවා. දැන් මගේ කරගන්නේ මගේ අදහස නම් කොහොම එකක් ඉදිලා නැහැ. එතකොට මේ දේශනාව මගේ කරගන්න.
එහෙමනම් අපේ භාවනා වැඩි මගේ කය කියන්නේ නැතුව මේ කය කියලා
නෑ වචන මාරු කරස කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. සංකල්පමේ ස්වરૂපයන්නේ. දැන් මේ වචන මාරු කරපුවා මෙච්චර ඉහෙන ලේසියෙන් දැන් පාලි ඔක ඔය ප්‍රශ්නේ අපිට ඇවිදින් තියෙන්නේ. ඒ දැන් ඔය ගොඩක් අය කියන්නේ ඉස්සර ධර්මයේ තිබුණා මොකද වරද්දලා තියෙන්නේ මේ මොකද සංහිඳ වැරදිලා තියෙන්නේ. මේ මුළු ධර්මයේ සංහිඳ වැරදිලා. එහෙම ලෝක ලංකාවේ ඉන්න එකක් නේද මේ වචන වැරද්දක් නෙමෙයි මේ වචනයක නෙමෙයි ධර්මයේ තියෙන අපිලක්. එතකොට වචන නෙමෙයි වරදින්නේ. මේ අපි ළඟ තියෙන මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව තුනින් තමයි අපිට වැරදි වෙන්නේ. ඕකට මොන වචන කිව්වක් කමන්නේ. දැන් බුදුහාමුදුරේ ඒක විදිහකට විස්තර කරලා තියෙනවා මෙන්න මෙහෙමයි කියලා. නැතුව මේකේ තියෙන භාෂාවේ ගැටලුවක් හෝ එහෙම ගැටලු මාරු කරා කියලා අලුත් භාෂාවක් හැදුවා කියලා ඒත් හදන්නේ මම. දැන් ඕකට වෙන වචනයක් දාන්න බැරිය අපිට. නේද? නෑ එහෙම ප්‍රවටිච්ච අය අනන්තයි ලංකාවේ. දැන් ගුරුකුල ගණනාවක් තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ ගුරුකුල වලින්? අනිත්‍ය කියන එක තේරුව වැරදි. අනිත්‍ය කියන එක තේරුව වැරදි නෑ. මොකද එහෙම එකක් තියෙනවා. අනිත්‍ය කියන තමයි. මේක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නේ වචනින් නෙමෙයි. මම මේ තරහකට කියන එකක් නෙමෙයි අර හිතලා බලන්න. නේද? අපිට එහෙම මේ ධර්මයේ ඇතුළට යන්න නම් විදිහක් නෑ. එහෙම හොයාගන්න බෑ කිව්වා. එහෙම ස්වરૂපයකින් යන්න බෑ. යන්න තියෙන විදියමයි මේ පෙන්වන්නේ ශික්ෂා තුනේ. මේ ශික්ෂා වල වැරද්දකුත් නෑ. අපි දැනගන්න ඕනේ හරියට මේ සම්මා කියන තැනට යන්න මම වැඩිම මේ පැහැදිලි කරන්න යන්නේ මේක දැනගන්නම තියෙන සම්මා වායාමයයි සම්මා සති. අපිට අඩුවෙන් තේරෙන දේ ඔන්න ඔතන. ඔක හැදුනොත් හරි කියලා. එහෙමනම් දැන් ප්‍රමාණවත් වෙනවනේ. දැන් එහෙමනම් අපි අදට මේ වැඩසටහන අවසන් කරනවා. මම හිතන්නේ ඇත්තටම මේ තීරණේ නම් ඊරෑයි මේ දේව ස්ථානෙට එනවා කියන තීරණයට ආවේ ඔබල මහත්තයාට මම කතා කරගෙන නැමේ ඉතින්. දැන් ඊට පස්සේ දැන් මේ විදිහට යදාගත්තා. අද දවසේ විශේෂයෙන්ම අර ඉස්සෙල්ලා මේක යදාගන්න හේතුව තමයි මම මුලින් කිව්ව පොඩ්ඩක් මේ ගැන උත්සාහ වෙන්නේ. එතකොට කීප දෙනෙක් හරි උත්සාහ වුණා නම් ඒගොල්ලන්ට යම් කිසි විදිහක ඒ උත්සාහයෙන් ගැටලුවක් ආවොත් ඒක විසඳලා දෙන්න අවශ්‍ය වෙන ඉන්න තමයි වැඩියෙන් ආවේ. එතකොට මම හිතන්නේ එහෙම ගැටලු තියෙනවා නම් අහුවා වෙන්න පුළුවන්. කොහොම හරි අපි අද දවසේ මේ මහන්සියක් ගත්තා. මේ මහන්සිය තමන්ගේ මේ සම්මා වායාමයටයි සම්මා සතියටමයි හේතු වෙන්නේ. තේරුණා නේද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරගන්නමයි මේ හැම එකක්ම හේතු වෙන්නේ. නැත්නම් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නමයි. ඉතින් මේ හැකියාව ධෛර්ය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී මේ දේශනාව අවසන් කරනවා. ඒකම නොන මහත්තයාර කියපු කාරණේ කියන්නේ කියනවා. මොකද ඒක දැන් මෙන්න මෙහෙම මේකේ සහභාගී වෙන්න කිය අනිවාර්යෙන් ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් මේ කීප දෙනෙක් අර ඉස්සෙල්ලා මාත් හිටියා වස්සසන හිටියේ කොහෙද මාළඹේ. එහි පිටසකුත් ලැහැත් වෙලා මේ සුසිලාරාම විහාරස්ථානේ මේ වගේ වැඩ පිළිවෙලක්. ඉතින් ඉතින් ඇත්තටම මේ ප්‍රායෝගික පැත්තට තමයි මම තැන දෙන්නේ. කතා කිරීම නෙමෙයි වැඩියේ.
ඒ වගේ වැඩ පිළිවෙලක් දවස් 7ක් විතර තමයි.